බේරන්න පුළුවන් ඇත. එතන තියෙනකොට එළියට එන්න.
ජනාධිපතිවරයාගෙන් ලැබෙන සංදේශ 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආරක්ෂක ආඥාපනත 40 වෙනි අධිකාරී වූ මහජන ආරක්ෂක ආඥාපනතේ 12 වෙනි වගන්තියෙන් මා වෙත පැවරුණු බලතල ප්‍රකාරව මහජන සාමය පවත්වා ගැනීම සඳහා අවශ්‍ය වන අවශ්‍යතාවයේ සැලකිල්ලද ගනිමින් පළමුවැනි උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන සන්නද්ධ සමුදාවල සියලුම සමාජිකයන්හි දැක්වෙන උපලේඛනයේ නිශ්චිත කොට දැක්වෙන ප්‍රදේශවල මහජන සාමය පවත්වා ගැනීම සඳහා කැඳවන බවට ආඥාවක් නිකුත් කොට ඇත. ඒ අනුව උක්ත ආඥාපනතේ 21-2 වගන්තිය සමත්ක විය යුතු 2-3 වගන්ති ප්‍රකාරව ඒ බව පාර්ලිමේන්තුව වෙත මෙයින් දැනුම් දෙනු ලැබේ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති. නිවේදනය. රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවේ සමාජිකත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතා ඉල්ලා අස්වීමේ හේතුවෙන් ඇති වූ පුරප්පාඩු සඳහා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 127(3)ෙහි විධිවිධාන ප්‍රකාරව 20/21 ජනවාරි 18 වන දින තේරීම් කාර්යක සභාව විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය කාවින්ද හේෂාන් ජයවර්ධන මහතා එම කාර්යක සභාවේ සේවය කිරීම සඳහා නම් කරන ලද බව දැනුණු කැමැත්තෙමි. පිපිලේඛනාදී පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාද සමාජවාද ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2015 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 12 වන කොටස 2016 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ තෙවැනි කාණ්ඩයේ 14 වන කොටස 2018 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 30 වන කොටස සහ 9 වෙනි කාණ්ඩයේ 21 වන කොටස සහ මුදල් වර්ෂයේ 2019 මුදල් වර්ෂයේ සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවැනි කාණ්ඩයේ 11, 12, 13 හා 14 කොටස් තෙවැනි කාණ්ඩයේ 7 හා 8 කොටස් සහ 9 වෙනි කාණ්ඩයේ 5 සහ 6 කොටස් මම ඉදිරිපත් කරමි සභානායකතුමා.
එකේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 8 වෙනි කාණ්ඩයේ පිඟන් සංස්ථාව සතු උළු කම්හල්ල නිෂ්පාදන මෙහෙයුම් හා අලෙවි ක්‍රියාවලිය අගැවීම සම්බන්ධයෙන් විශේෂ විගණක වාර්තාවේ 18 වන කොටස සහ නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්යසාධනය ඇගේම් සම්බන්ධයෙන් විශේෂ විගණන වාර්තාවේ 19 වන කොටස මම ඉදිරිපත් කරමි සභානායකතුමනි.
සභානායකතුමනි, එකේ වාර්තාව මුද්‍රණය කළ යුතුයි යෝජනා කරනවා.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු අග්‍රාමාත්‍යතුමා සහ මුදල් අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධින ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව මුදල් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාර්ය සභාවේ තියමු කළ යුතුයි මම යෝජනා කරමි. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ දෙවැනි වගන්තිය ප්‍රකාරව ජනාධිපති වැද පැවරිය ඇති බලතල අනුව විස්සයි විසිකේ ජනවාරි 30 දින ඇදී අංක 22 12 ඇල ඉරක් 58 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයේ පළ කරමින් කරන ලද ප්‍රකාශනය මම ඉදිරිපත් කරමි. 22 අංක 6 දරන විසර්ජන පනතේ 6 වගන්ති යටතේ 22 11 30 සිට 22 12 18 දක්වා ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ වැය ශේෂය අංක 240 යටතේ පරිපූර්ණ සහාය සේවා සහ හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය මගින් සිදු කරන ලද පරිපූර්ණ වෙන් කිරීම පිළිබඳ සටහන මම ඉදිරිපත් කරමි. 1985 අංක 48 සහ 1985 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා පනන පාලන පන්තේ 4-1-6 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 අගෝස්තු 17 දින ඇති අංක 21-89 ඇලීරක් 4 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද රෙගුරාසි 1985 අංක 48 සහ 1980 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 අගෝස්තු 17 දින ඇති අංක 21-89 ඇල ඉරක් 5 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද රෙගුලාසි 1989 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1969 අංක 1 දරන ආනයන හා අපනයන පාලන පනතේ 4-1 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2020 සැප්තැම්බර් 15 දින ඇති අංක 21-93 ඇල ඉරක් 9 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද රෙගුලාසි සහ 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මගින් සංශෝධිත 1989 අංක 1 දරන ආනයන අපනයන පාලන පනතේ 4-1-6 සහ 14 වගන්ති සමග කිය යුතු 20 වගන්ති යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවන ලදුව 2021 ජනවාරි 5 දින ඇති අංක 22.09 ඇල ඉරක් 18-1-8 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද රෙගුලාසි මම ඉදිරිපත් කරමි. මෙම රෙගුලාසි රාජයේ මුදල් පිළිබඳ කාර්යසභාවේදී මොකද යුතුයයි මම යෝජනා කරමි. රේජ්ඥ ආඥාපනතේ 235 අධිකාරිය 10 අයන්න වගන්ති යටතේ ආනයන භාණ්ඩ සම්බන්ධයෙන් වරණීය හා සාමාන්‍ය තිරුබදු සම්බන්ධ මුදල් අමාත්‍ය විසින් පනවන ලදුව 2020 නොවැම්බර් 23 දින ඇති අංක 22.03 ඇල ඉරක් 1 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි.
ගරු කම්කරු එම්තුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂයේ සඳහා ජාතික වෘත්තීය සුරක්ෂිතා හා සෞඛ්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව කම්කරු කටයුතු නිබඳ අමාත්‍ය ප්‍රදේශ කාර්යසභාවේ මුල තියෙන මම යෝජනා කරමි.
ගරු වෙළඳ අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018-2019 වර්ෂ සඳහා මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව භාර අරමුදලේ වාර්ෂික වාර්තා සහ ගිණුම් මම ඉදිරිපත් කරමි. මේ වාර්තා වෙළඳ කටයුතු අමාත්‍යයන් සිය උපදේශක කාරක සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්ති යටතේ සෙස්බදු සම්බන්ධයෙන් වෙළඳ ඇමතිවරයා විසින් පනවන ලදුව 2020 ඔක්තෝබර් 28 දින ඇති 2199 ඇල ඉරක් 14 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පරකරන ලද නියෝගය සහ 1979 අංක 40 දරන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනතේ 14 වෙනි වගන්ති යටතේ සෙස්බදු සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා විසින් පනවනු ලද්දුව 2020 ඔක්තෝබර් 29 දින ඇති අංක 2199-21 දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම නියෝග රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත යොමු කළ යුතුයයි මම යෝජනා කරමි. මෙම ලිපිලේඛනාදිය පිටපත් ගරු මන්ත්‍රීවරුන්ට සපයා ඇත.
ගරු විදුලි බල අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂය සඳහා ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව විදුලිබල කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයයිද යෝජනා කරමි.
ගරු කර්මාන්ත අමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, 2018 වර්ෂ ජාතික ශිල්ප සභාවේ වාර්ෂික වාර්තාව සහ 1993 අංක 50 දරන ජාතික මැණික් සහ සෝර්ණාභරණ අධිකාරී පනතේ වලසුනි වගන්තිය සමග කිය යුතු 53 වගන්තිය යටතේ මැණික් සහ සෝර්ණාභරණ බලපත්‍ර ගාස්තු සම්බන්ධයෙන් කර්මාන්ත සහ සැපයුම් කළමනාකරණ අමාත්‍ය රේසින් පන ලදුව 2020 මාර්තු 2 දින ඇති අංක 2.5 ඇලිරක් 2 දරන අතිවිශේෂ කැසට් පත්‍රයේ පරකරන ලද නියෝග මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා සහ නියෝග කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යංශය උපදේශක කාර්ය සභාවට යොමු කළ යුතුයයි මම යෝජනා කරමි.
ගරු සංචාරක මහතුමනි,
ගරු කථානායකතුමනි, 2017 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මේ වාර්තාව සංචාරක කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාර්ය සභාව වෙත යොමු කර යුතුයයි යෝජනා කරමි.
ගරු වරායහ නාවික මහතුමනි,
ගරු කථානායකතුමනි, 2016 ඇලිරක් 2017 වර්ෂය සඳහා සීමාසේද ලංකා නැව් සංස්ථාවේ වාර්ෂික වාර්තා මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා වරාහ නාවික කටයුතු පිළිබඳ අමාත්‍යංශය උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
ගරු අධිකරණ අමාත්‍යතුමා,
ගරු කථානායකතුමනි, 2016 වර්ෂ සඳහා ශ්‍රී ලංකා විශ්වකාරවරයන්ගේ ආයතනයේ වාර්ෂික වාර්තාව සහ 2016 වර්ෂය සඳහා තැන්පත් දේපළ හා කර්මාන්ත පුනරුත්ථාපන අධිකාරී වාර්ෂික වාර්තාව සහ ගිණුම් ප්‍රකාශය මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යංශය උපදේශක කාර්ය සභාව වෙත යොමු කළ යුතුයි යෝජනා කරමි. 2019 වර්ෂ සඳහා නීති කිතුම්පත් සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව සහ 2019 වර්ෂ සඳහා අධිකරණ අමාත්‍යංශ කාර්ය සාධන වාර්තාව මම ඉදිරිපත් කරමි.
කාරක සභා වාර්තා පිළිගැනීම කම්කරුවන්ට.
දැල් කථානායකතුමනි, කම්කල් කොටතිපද අමාත්‍යංශ උපදේශක කාර්ය සභාව වෙත යොමු කරන ලද 1985 අංක 15 දරන සේවක අර්ථ සාධකරණ දල් පනතේ නියෝග සහ 2018 වර්ෂය සඳහා ජාතික සමාධ්‍යාපන ආයතනයේ වාර්ෂික වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තා මම ඉදිරිපත් කරමි.
එච්.එම්. පිළිගැන්වීම ගරු ඩග්ලස් දේවානන්ද ඇමතුමා. මහින්ද අමරවීර ඇමතුමා.
ගරු කථානායකතුමනි, වලස් මුල්ල මූර්ත වෙල පහළ 334 සී විජයන ලිපිනේ පදිංචි එඩ්වින් විජේවික්‍රම මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්නමි. ගරු කථානායකතුමනි, එක්කම යමක් සඳහන් කරන්න කැමති, මේ කතා කරන්නේ ඇහෙන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. මේ සවුන්ඩ් වල ප්‍රශ්නයක් තියෙනවා මං හිතන්නේ. පොඩ්ඩක් ඔබතුමා අවධානය යොමු කරලා බලන්න.
ප්‍රමේෂ් පතිරණ මැතිතුමා.
ගරු කථානායකතුමනි, යක්කල මුල්ල නබඳව පදිංචි ඩී.ජී. චන්ද්‍රසේන මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බෝපේ ගාල්ල මුත්තෙට්ටුවත්ත පදිංචි ඊ.කේ.ජී. දිනේෂ් අංජුල මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කුණවටුන මැටරඹ පොල්දුව පදිංචි එල්.ඩී. විමලරත්න මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, බලපිටිය බූවැලිකඩ මුල්ල පදිංචි එම්.කේ. ශ්‍රී ජයවිලාල් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ගාල්ල දංගෙදර එච්.ඒ. ප්‍රනාන්දු භාවතේ අංක 360-17 දරන ස්ථානයේ පදිංචි එස්.එල්. කලන්සූරිය මහතාගෙන් ලැබුණු පෙත්සම්ද පිළිගන්නවමි.
ගායන්ත කරුණාදෙලක මැතිතුමා.
ගරු කථානායකතුමනි, ඌරගස් මංහන්දිය, අඹගහ හන්දිය, වල්ලිඟුරු කැටිය පාර, රංගවිලා යන ලිපිනෙහි පදිංචි කේ.ඒ. තාබ්‍රු මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, දික්වැල්ල හිරි කැටිය පාර, ප්‍රදීපිකා යන ලිපිනෙහි පදිංචි එස්.ඒ.එස්. ප්‍රදීපිකා සුරේන්ද්‍ර මෙනවියගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්වමි.
අනුර දිසානායක මැතිතුමා. අනුර දිසානායක මැතිතුමා.
ගරු කථානායකතුමනි, හෝකන්දර දකුණ මල්වත්ත පාර අංක 84 ඇලිරක් 4 දරන ස්ථානයේ පදිංචි එජ්.ජී. ඥානසිරි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, කතරගම ගලහිටිය පර්ණපාර ගාල්ලේ වත්ත යන ලිපිනෙහි පදිංචි එම්.සී. රත්නබන්දුල මානවඩු මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද කළුතර දකුණ ඇවිලපාර සිසිල්ලුවේනේ අංක 4 දරණ ස්ථානයේ පදිංචි එම්.එච්.ජී. පෙරරා මහතා ඇතුළු 15 දෙනෙකු ලැබුණු පෙත්සමත්ද නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවත 9 පටුමඟ අංක 16 දරණ ස්ථානයේ පදිංචි එස්.එම්.එන්. සේනනායක මහත්මියගෙන් ලැබුණු පෙත්සමත්ද කළුතර කලමුල්ල සිල්වාරස් යන ඉලය ලිපිණේ පදිංචි ඩබ්ලිව්.ආර්.ඒ. සිල්වා මහතාගෙන් ලැබුණු පෙත්සමත්ද පිළිගන්නවා.
ගරු රෝහණ දිසානායක මැතිතුමා.
ගරු කතානායකතුමනි, මාතලේ පලාපත්තුල කිරුළගම අංක 58 දරණ ස්ථානයේ පදිංචි ඒ.ජී. විජයරණ මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පල්ලේගම ලග්ගල රණමුරේගම කණුමුල්ල අංක 102 දරණ ස්ථානයේ පදිංචි බී.ජී. දිනසිකා රසාංගේ මහත්මයගෙන් ලැබුණු පෙත්සමක්ද මාතලේ උක්කුවේල අලවතු අලුපතුවල අංක 122 ඒ ධරණ ස්ථානයේ පදිංචි ආර්.එම්. රංජිත් බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නවයි.
හර්ෂණ රාජකරුණ මෙතු. හර්ෂණ රාජකරුණ මෙතු.
ගරු කතානායකතුමනි, ගම්පහ මුදුන්ගොඩ අංක 131-14 ධරණ ස්ථානයේ පදිංචි ටෙරන්ස් ප්‍රියන්ත ත්‍රිමාන්න මහතාගේ ලැබුණු පෙත්සම පිළිගන්වමි.
Pramitha Bandara Tennakon Mettu.
Honorable Speaker, I present the petition received from Mrs. P.W. Kusumavati of Mavathapala, Watapotha, Nivithigala.
Haru H. Nandasena Mettu.
Haru Kathanayakathumani, Manwara Vimalmada Nagahalla Para Ankata Dharanisthane Padinchi, DVM Meegapala Mahathagen Labunu Pessamada, Palava Higura Dumre Mahathayan Lipine Padinchi, ජේම් වේගනායක මහතාගෙන් ලැබුණු පෙත්සමද පිළිගන්නවා.
නලින් ප්‍රනන්ද මෙතුම.
ගරු කතානායකතුමනි, කටහන නැගිනේද කළුවර ඉප්පුව යන පදිංචි ලිපිනේ පදිංචි PDT වසන්ත මහතාගෙන් ලැබුණු පෙත්සමද රාගම 15 කරගහ මුණ අංක 290-2 ධර්ණ ස්ථානයේ පදිංචි WJ චන්දන පෙරා මහතාගෙන් ලැබුණු පෙත්සමද ඉදිරිපත් කරමි.
කුමාරසිරි රත්නායක මෙතුම. රාජිකා වික්‍රමසිංහ මැතිතුමනි.
ගරු කතානායකතුමනි, තුමනි කෑගල්ල හිරිවඩුන්න දුන්කෙවෙල B81-1 දරණ ස්ථානයේ පදිංචි KD නන්දන කුසුම්සිරි අරුණ ශාන්ත මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවා.
ගරු D. වීරසිංහ මැතිතුමනි.
ගරු කතානායකතුමනි, අම්පාර පරගහකැලේ අඹගහවැල්ල අංක 7B26 දරණ ස්ථානයේ පදිංචි අයි ජගත් අනුර බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නමි.
ගරු සමන්ප්‍රිය හේරත් මැතිතුමනි.
ගරු කතානායකතුමනි, කුලියාපිටිය වාද්‍යේගම වැවගම කන්දේ ගෙදර යන ලිපිනේ පදිංචි WG පේමසිරි ජයලත් මහතාගෙන් ලැබුණු පෙත්සම පිළිගන්නවයි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න. ඔව් මන්ත්‍රීතුමා කියන්නේ.
ගරු කතානායකතුමනි, දැන් අපේ ගරු මන්ත්‍රීතුමාලා පෙත්සම් ඉදිරිපත් වෙනවා. තමන්ට එන මහජන ගැටලු ඒ පෙත්සම් කාර්ය සභාවට ඉදිරිපත් කළ යුතුව තිබෙන පෙත්සම් එයින් සහනයක් ලබා ගත හැකිව තිබෙන මහජන ගැටලු අප විසින් පෙත්සම් කාර්ය සභාවට ඉදිරිපත් වෙනවා. නමුත් පෙත්සම් කාර්ය සභාව දැන් මේ ඉදිරිපත් වෙන පෙත්සම් විභාග කිරීමේදී විශාල කාලයක් ගත වෙනවා. සහනයක් දිය හැකිව තිබෙන ඒවටත් ඒ සහනය ලබා දෙන කාලයක් ගත වෙනවා. මා යෝජනා කරන ඔබතුමාට හැකියාව තිබෙනවා නම් ස්ථාවර නියෝග ප්‍රකාරව පෙත්සම් කාර්ය සභාව අනුකමුතු කීපයක් පත්කොට පෙත්සම් විභාග කිරීමේ ක්‍රියාවලිය වැඩි දියුණු කරනවා නම් වේගවත් කරනවා නම් මේන් ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය ගොඩක් වැඩි කියලා. ඒක සලකා බලන්න කියලා යෝජනා කරනවා මේ වෙලාවේ.
සභාපතිතුමාට අපි දන්වන්න. ඒක තියෙන ඔබතුමාගේ න්‍යායපත්‍රයේ තියෙන. තියෙන. ඔව් කිරියල්ලම තුමා.
න්‍යාය පුස්තකයේ ප්‍රශ්න 15ක් අපි දාලා තියෙනවා අප්‍රේල් වෙනකන්. මේ න්‍යාය පුස්තකයේ. නමුත් අද තියෙන්නේ 10යි.
ඒක අපි පක්ෂ නායක
රැස්වීම. ඊළඟ සැරේ අපි සාකච්ඡා කරලා.
හොඳයි. ඊමන් කරා.
පක්ෂ නායක රැස්වීමේ ඔබතුමාගේ මූලාසනයේ සංවිධායකතුමත් හිටියා. මේ කොවිඩ් ප්‍රසංගත තත්ත්වයේ හමාර වෙන තුරු අපි කලින් ගත්ත තීරණය පරිදි වේලාවල් වෙන් කරගෙන කලින් ගත්ත ප්‍රශ්න අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන්න එකඟ වුණා. අඩුවීමක් තියෙන බව ඇත්ත. අඩුවීම මේ දැන් උදේ මතුවෙච්ච අඩුවීමක් නෙවෙයි. එතුමාත් එකඟතාවෙන් පක්ෂනායක කොමිටියේ මිනිත් සරම් බලන්න මිනිත්ස් වල තියෙනවා. ඒ නිසා මේ පැමිණි එකඟතාවයට අද ඇවිල්ලා වෙන එක කතා කිරීම සුදුසු
නැහැ.
ගරු කතානායකතුමනි, අපි කෝවිඩ් ගැන කතා කරුවා ඊයේ. මම ඔබතුමාගේ ඉල්ලීමක් කරනවා ඊයේ රැස්වීමේ කාර්යසටහන බලන්න කියලා. මම බැලුවා ඒක එහෙම කිසිම දෙයක්
නැහැ. හරි, අපි කතා කරලා ඊළඟ කවසන්. ඔව්
මිතන්ගේ බර කතානායකතුමනි, ඇත්තටම පක්ෂනායක රැස්වීමේ ගන්නා තීන්දුව පිළිබඳව අපි අභියෝගයට ලක් කරන්නේ නැහැ. නමුත් පාර්ලිමේන්තු සම්ප්‍රදාය තමයි අයවැයවාදය තුළ යම් වෙනසක් ප්‍රශ්නවල කරා. ඒ කියන කාරණේ දිගුවක් හැටියට කරන්න හදනවා නම් ඒ පිළිබඳව අපි කනගාටු. මොකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහන්නේ නැහැ, අපිට ප්‍රශ්න තියෙනවා. ආණ්ඩුවට මේක උදව්වක් හැටියට ආණ්ඩුවේ තිබෙන කාරණා තමයි විපක්ෂයේ මන්ත්‍රීවරු කතා කරන්නේ. වැඩි ප්‍රමාණයක් විපක්ෂයේ මන්ත්‍රීවරු අහන්නේ නැහැ. ඒක සීමා කරන්න එපා කරු කතානායකතුමනි. ඒක නිකන්
ඊළඟ කැතමෙල ගත්ත තියෙනවා. ඔව් හේෂාවිතනගේ මතම උදේම ප්‍රශ්න අහන්න.
හරි, මේ ගරු කතානායකතුමනි, මම කියන්න ගත්තේ
පෙත්
සංකාරක සභාව රැස් කරන්න අපි ලෑස්ති කළා තියෙන නමුත් ප්‍රශ්නයක් තියෙනවා. පිටස්තර උදවිය පාර්ලිමේන්තුවට ගෙන්නීමේ ප්‍රශ්නයක් තියෙන ඉඳයි රැස් වෙන්නේ නැතුනොත් මේ සතියේ පෙත් සංකාරක සභාවේ මන්ත්‍රීවරුත් එක්ක රැස් වෙලා ඒ පිළිබඳව සාකච්ඡා කරන්න දිනයක් දාලා තියෙනවා.
හරි, බොහොම හොඳයි. ඔව් ඔබතුමයි කියන්නේ.
ඔව් ගරු කතානායකතුමනි, මේ ප්‍රශ්න අඩු කිරීම
කොවිඩ් ඉන්න කාලය නෑ කතා කරා. නෑ ඒක කතා කරා. අපි ඊළඟ සැයම් වෙමු. හරි, ඔබතුමා ප්‍රශ්නේ අහන්නකෝ.
ඔබතුමා කියන්නේ නැතුව මයික් ඔෆ් කරන ආගෙන ඉන්න බැරුව ඉන්නවද දන්නේ මේ ආණ්ඩුවට මේ කියනවා ආගෙන ඉන්න බැරි ඉන්නවා නම් කරුණාකරලා මයික් ඔෆ් කරන කතානායකතුමනි ඔබතුමා කියන්නේ නැතුව.
ඉතින් මයිකේ දීලා තියෙන්නේ. ඇයි ගෑ ගන්නේ?
කරු කතානායකතුමනි මගේ ප්‍රශ්නේ අහනවා.
සෞඛ්‍යමත්වි.
කරු කතානායකතුමනි, පළවෙනි අයන්න එක 2019 වර්ෂයේ රත්නපුර දිස්ත්‍රික්කය තුළ හඳුනාගත් ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 460කි. අයන්න දෙක, එම රෝගීන් සංඛ්‍යාව සෞඛ්‍ය වද නිධාරි කොට්ටාස 95 දැක්වේ. ඇහැලියගොඩ 229යි, වැලිගෙපොළ 79යි, මහනගර සභාව රත්නපුර 99යි, රහවත්ත 72යි, කිරියල් 97යි, ඇලපාත 182යි, අයගම 127යි, ඕපනායක 106යි, පොළොන්න 103යි, ඉඹුල්පේ 219යි, ප්‍රාදේශීය සභාව රත්නපුර 323යි, පැල්මඩුල්ල 242යි, නිවිතිගල 324යි, කුරුවිට 481යි, කලවාන 170යි, ගොඩකවල 136යි, ඇඹිලිපිටිය 500යි, බලංගොඩ 459යි, උඩවලව උප සෞවයිනි කාර්යාල 112යි, සම්පූර්ණ 460යි. ඊළඟට රත්නපුර දිස්ත්‍රික්කය තුල මැඩ පැවැත්වීම සඳහා දැනට ගෙන ඇති ක්‍රියාමාර්ග වශයෙන් ජාතික වශයෙන් වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. විශේෂයෙන් ඩෙංගු ව්‍යාප්තිය මර්ධනය කිරීම සඳහා සියලුම පාර්ශව සමග අන්තර් පාර්ශවීය සම්බන්ධීකරණ වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, වසංගත තත්ත්වයේ පුරෝකථනය කිරීම සහ ඊට අදාළ පියවර ගැනීම සහ මදුරු මර්ධන සතිය ක්‍රියාත්මක කිරීම ආදිය මේ යටතේ සිදු කරන ලැබයි. ඒ වගේම දෙවැනි රෝග වාහක මදුරු මර්ධන ක්‍රියාකාරී වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, මේකෙන් කරන්නේ රෝගයේ බෝකරන මදුරු ඝනත්වය අඩු කරන වැඩසටහන්. විශේෂයෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, පරිසර පොලිසිය, ආරක්ෂක අමාත්‍යාංශය, ඒ වගේම ස්වේච්ඡා කණ්ඩායම ඒකාබද්ධව රත්නපුර දිස්ත්‍රික්කයේ අධි අවධානම් ග්‍රාම නිලධාරි වසන්තුල ගෙවල්වලට ගිහිල්ලා ගෙවල්වල පරිශ්‍රය පරීක්ෂා කරලා බෝ වෙන තැන් හඳුනාගෙන ඒවා මර්ධනය කරන්න අවශ්‍ය කරන ක්‍රියාකාරකම්, නියාමණයට අවශ්‍ය තාක්ෂණික සහ සම්පත් දායකත්වය ලබා දීම විශේෂ වශයෙන් සිදු කරනවා. ඒ වගේම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සඳහා රෝහල් අධිසත්කාරක ඒකක ස්ථාපිත කිරීම සහ උපකරණ ලබා දීම සිදු කරලා තියෙනවා. දිස්ත්‍රික් මට්ටමින් ඩෙංගු රෝගීන්ට කාර්යක්ෂමව ප්‍රතිකාර ලබා දීම සඳහා ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන සහ කහවත්ත මූලික රෝහල් සඳහා අවශ්‍ය තාක්ෂණික උපකරණ සපයා දීම, වෛද්‍යවරුන් සහ හෙද නිලධාරීන් සඳහා අවශ්‍ය සහායනික පුහුණු වීම සම්බන්ධීකරණය කිරීම මෙන්ම මෙම රෝහල්වල රෝහල් අධිසත්කාරක එකක ස්ථාපිත කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ලැබලා දීලා තියෙනවා. ආ පැන නොනගි.
ඇමතුමියට ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නේ අහන්නේ මේ වෙනකොට රටේ තියෙන කොවිඩ් වසංගතයත් එක්ක විශේෂයෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල කාර්ය බහුල වෙලා තියෙනවා. හැබැයි මේ රටේ මේ කොවිඩ් එන්නේ ඉස්සෙල්ලා තිබිච්ච විශාලම වසංගතය තමයි ඩෙංගු වසංගතය. මේ වසංගතයේ අපි දන්නවා වසරකට විශාල ප්‍රමාණයක් මිය යනවා. අද වෙනකොට ඒ වසංගතය තුරන් වෙලා නැහැ. මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක ඒ වෙනුවෙන් අවධානය අඩු වෙලා තියෙනවා. අපි ගරු ඇමතුමින්ගෙන් දැනගන්න කැමති මේක යම් සමබරතාවයක් ඇති කරන්න. මේ වසංගතයත් හිසෝසවල්ලා නරක තැනකට යෑමෙන් වළක්ව ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිසි වැඩ පිළිවෙලක් තියෙද? හැබැයි අපිට ඒක නැහැ කියලා දැනෙනවා ගරු ඇමතුමියනි. පහුගිය සෞඛ්‍ය අමාත්‍ය රාජී සේනාරත්න මැතිතුමාගේ කාල සමයේදී මේ ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා වෙනමම කාර්යසාධන බලකායක් නිර්මාණය කරන විශාල තරුණ කණ්ඩායමක් බඳව ගත්තා. අද ඔවුන් වීදි සටන් වල ඉන්නේ. ඔවුන් පැත්තකට දාලා මේක ඉදිරියට ගෙනියන්න කටයුතු කිරීම හරහා නිර්මාණය වෙන ගැටලුවටත් එක්ක උත්තර හොයන සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩපිළිවෙළක් තියෙනවා.
ගරු කථානායකතුමී, දැනටමත් ඒ ඩෙංගු මරදෙන වැඩසටහන කාර්යසාධක බලකාය හරහා ඒ වැඩ කටයුතු කෙරීගෙන යනවා. විශේෂයෙන්ම මම කලින් කිව්වා වගේ රෝගීන්ට සත්කාර කරලා ඒ රෝගීන් ජීවිත බේරා ගැනීම අවශ්‍ය කරන පහසුකම් රෝහල්වල ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම තමයි රෝගය බෝ කරන මදුරු මර්ධනය කරන්න, බෝ වීම අඩු කරන්න, බෝ වෙන ස්ථාන විනාශ කරන්න ඒ අවශ්‍ය කරන ක්‍රියාකාරකම් ටික තියෙනවා. ඇත්තටම මේ ගෝලීය වසංගතයේදී දැනට කොරෝනා මර්ධනයට කොරෝනා වලින් ජීවිත බේරා ගන්න වැඩි අවධානමක් යොමුනාට අනිත් සෞඛ්‍ය කටයුතු ටිකත් සිද්ධ වෙනවා.
අර රැකියා ටික ගැන ඔබතුමී කියවනේ.
ඒ රැකියාවල ගැටලුවක් නැහැ. කිසි කෙනෙක්
ඒ
පිළිබඳව වැඩ පිළිවෙල
ක්‍රියාත්මක වෙනවා.
දෙවෙනි අතුරු පාසලෙන් ගරු කථානායකතුමනි, මේ වෙනකොට මේ රටේ වර්තමානයේ තියෙන මේ වසංගත තත්ත්වයේ ලබා දෙන තොරතුරු සම්පූර්ණ අසත්‍යයි. ඒක මේ රටේ ජනතාව නොමග යවන සුළුයි. මරණ ගැන දෙන වාර්තාව බොරු, ඒ වගේම රෝගීන් ගැන වාර්තා කරන වාර්තා බොරු, ඒ වගේම රෝගී ඉන්නේ මේ වෙනකොට මේ ප්‍රමාණයයි කියන මම ඔප්පු කරලා පෙන්නන්න මේ ප්‍රමාණයයි දැනට ප්‍රතිකාර ලබන්නේ කියන කාරණාව බොරු. ඒක කතා නැතුවනි මම අහන ඔබතුමිය සත්‍ය වසන් කරලා කතා කරන්නේ. ඔබතුමිය මම දැක්ක ඊයේත් මාධ්‍යයට ඇත්ත තත්ත්වය ගැන අවබෝධයක් ගන්න පුළුවන් විදිහට රටට කතා කරලා අනිත් හැම කෙනාම බෞද්ධරයක් කතා කරන්නේ බොරු. ගරු ඇමතුමියනි, දැන් අපි දන්නවා රූපවාහිනිය පෙන්වන විදිහට දවසකට සාමාන්‍යයෙන් ඇවරේජ් එක 800ක විතර රෝගීන් ප්‍රමාණයක් මේ කොවිඩ් වසංගතය හරහා වුණා. ඒ හඳුනා ගන්න. ඒ ආසාදිතයෝ සාමාන්‍යයෙන් ඔබතුමියලාගේ නිර්ණායක මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු අනුකූලව රෝගී වුණාට පස්සේ අඩුම තරමේ දවස් 14ක් ප්‍රතිකාර ලැබලා හරි නිරෝධායන තත්ත්වයේ ඉන්න ඕන. එතකොට රෝගී නොවන සාමාන්‍යයෙන් ආසාදිතයෝ ළඟම ඇසුරු කරන අයත් දවස් 14ක් ඉන්න කියනකොට අපි හිතනවා රෝගී කෙනෙක් අනිවාර්යෙන් 14ක් ඉන්නවා. සමහර විට වැඩි. අපි කරු සෞඛ්‍ය අමාත්‍යතුමිය 14ට වැඩි. හැබැයි 800 ගානේ බැලුවොත් 14ක් 11200ක් 11000ට වැඩි රෝගීන් ප්‍රමාණයක් අපේ රටේ හැම වෙලාවෙම ඉන්න ඕන. මේ යන මේ ප්‍රමාණයත් එක්ක දැන් රූපවාහිනිය හැමදාම කියන්නේ අද වෙනකොට ඉන්නේ 5200යි. අද වෙනකොට ඉන්නේ 5300යි. ඒතර අපි ආන අර උණ හෙම්බිරිසාව හැදුනා වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන වැඩසටහනක් ආණ්ඩුව හදලාද? එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවාද?
ගරු කථානායකතුමනි, අපි ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු. කිසිම වෙලාවක මේ රෝගය හංගන්න උවමනාවකුත් නැහැ, මරණ හංගන්න උවමනාවකුත් නැහැ. එක පැත්තකින් රෝගීන් ඇතුළට යනකොට දවස් 10ක් වෙනකොට විශේෂයෙන් මේ සීටී කවුන්ට් එක අනුව සමහර අයව දවස් 10න් ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් එක ඇතුළු වෙනකොට අනිත් පැත්තෙන් ඩිස්චාර්ජ් වෙනවා. ඒ නිසා කිසිම සත්‍ය වසන් කිරීමක් කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා ගරු කථානායකතුමනි.
හරි, බොහොම ස්තුතියි මෙතනිය. තමින්ද විජේසිරි මන්ත්‍රීතුමා,
දෙවෙනි ප්‍රශ්නේ අහනවා ගරු කථානායකතුමනි.
පිළිල් බල ඇමතුමාගේ
ගරු කථානායකතුමනි, සති දෙකක කාලයක් ඉල්ලා හිටනවා පිළිතුරු වෙනුවෙන්.
හරි, බොහොම ස්තුතියි. මොහොමඩ් මුසමිල් මැතිතුමා විලඳ ඇමතුමාගේ ඇසීමට
මම අහනවා කථානායකතුමනි.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නයේ පිළිතුර රේගු දත්තානුව ශ්‍රී ලංකාවට ආනයනය කරන සම්පූර්ණ සත්වමේද එළවලු හෝ එළවලු තෙල් ප්‍රමාණය කිලෝග්‍රෑම් ලීටර් මිලියන 927.7ක් විස්තර ඇමුණුම එකෙහි දක්වා ඇත. දෙක, ශ්‍රී ලංකාවට ආනයනය කරන සම්පූර්ණ සත්ව මේදෝ හෝ එළවලු තෙල් ප්‍රමාණය සඳහා වැය වූ මුදල් රුපියල් මිලියන 181ක් විස්තර හැමුණුම දෙක වශයෙන් දක්වා ඇත. රේගු විසින් ලබා දී ඇති තොරතුරු අනුව සත්ව මේද එළවලු තෙල් ප්‍රමාණය ආනයනය කරන රටවල් හැමුණුම තුනේ දක්වා ඇත. සේගු විසින් ලබා දී ඇති තොරතුරු අනුව සත්වමේද එළවලු තෙල් ප්‍රමාණය ආනයනය කළ සමාගම් වල නාම ලේඛනයක් ඇමුණුම හතර වශයෙන් දක්වා ඇත. ශ්‍රී ලංකා රේගු විසින් ලබා දී ඇති තොරතුරු අනුව පසුගිය රජයේ කාල පරිච්ඡේදයේ තුලදී ශ්‍රී ලංකාවට සත්වමේද එළවලු තෙල් ආනයනය සඳහා වැය වූ මුළු මුදල රුපියල් බිලියන 108.145යි. අතුරු ප්‍රශ්න තියෙනවා.
මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ ඇමතිතුමා, දැන් 2016 දී පසුගිය ආණ්ඩුව යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා හිටපු ෂාඩ් ඇමතිතුමා, පොල් තෙල් වලට පාම් ඔයිල් සහ දේවල් මික්ස් කරන්න පුළුවන් විදියට. ඇත්තටම මේ පොල් තෙල් වල ඉහළම ගුණාත්මක භාවයක් තියෙන තෙල් විදියට පොල් තෙල් හඳුන ගන්න පුළුවන් සහ පෙරටේ පරිභෝජනය කරනවා. එතකොට මේකට පාම් ඔයිල් මිශ්‍ර කිරීම හරහා විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ මතයක් වෙලා තියෙනවා මේ නිදහස් මේද අම්ල පිළිකාකාරක විදියට, එහෙම නැත්නම් ට්‍රාන්ස්ෆැක්ට් පිළිකාකාරක විදියට මේ පොල් තෙල් එක්ක එකතු වෙනවා කියලා. එතකොට අපේ රටේ දැන් එක පැත්තකින් පිළිකා රෝගීන්ගේ ප්‍රමාණයත් ඉහළ යනවා, මේ පොල් තෙල් වෙනුවට මේ ෆාම් තෙල් සහ වෙනත් තෙල් මික්ස්ර කිරීම සඳහා පහුගිය ආණ්ඩුව නිකුත් කරපේ ගැසට් නිවේදනය පිළිබඳව ඔබතුමා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නවද? ඒ වගේම මම දෙවෙනි ප්‍රශ්නෙත් ඒක මම අහන්නම්. දැන් මේ තෙල්වල මිල වැඩිවීම නිසා ජනතාවට අඩුවෙන් ලබා දීම සඳහා යම්කිසි ක්‍රමවේදයක් තියෙනවද?
ගරු කතානායකතුමනි, මේ විෂය භාර මගේ පූර්ව ඇමතිවරයා ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා ඒ කාලය තුලදී සිද්ධ වෙලා තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ මම පුද්ගලිකව එක එක කරුණක් නිසි ලෙස අධ්‍යයනයකින් තොරව ඇඟිල්ල දික් කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බොහෝ කරුණු පරීක්ෂා කිරීම සඳහා බාර දීලා තියෙනවා. අල්ලස්සා දූෂණ කොමිසමට බාර දීලා තිබෙනවා. මට දැනට සඳහන් කරන්න පුළුවන් වෙන්නේ 2015, 2016, 2017, 2018, 2019 වර්ෂවල දිගින් දිගටම සත්වස ඇතුළු ආයතන සියල්ල අසාමාන්‍ය ලෙස වැටුප් ගෙවන්න බැරි ලෙස අලාභ තත්ත්වයට පත් කරලා තියෙනවා. සැපයුම් කාර්යයන්ට පමණක් සත්වස විසින් ගෙවිය යුතු මුදල රුපියල් බිලියන 8කට වඩා වැඩි, එක් සැපයුම් කරුවෙකුට ඉතරක් කෝටි 8ට වඩා වැඩිය ගෙවන්න තියෙනවා. ඒ පිළිබඳ මම මුල මැද අග හොයාගන්න බෑ. ෆොරෙන්සික් ඔඩිට් එකක් වෝහාරික විගණනයක් කරනවා. වෝහාරික විගණනය කරන සමාගම් ඇවිල්ලා දැනුම් දීලා තියෙනවා. විගණනය කරගෙන යනකොට ලිපිගුණු නැහැ. ලිපිගුණු සියල්ල අන්තරස්ධාන වෙලා කියලා. ලිපිගුණු අන්තරස්ධාන වෙන තැනට එනකන් ඇවිල්ලා ඉතනින් එහාට ටික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. මම මේ ගරු සභාවට ඒ සියලු තොරතුරු ඉදිරිපත් කරනවා. දේශපාලන පිළිගැනීමක් හෝ වෛර චේතනාවෙන් නොවේ. මීට පසුව හෝ කවුරු හරි කෙනෙක් බලයට එනවා නම් ඒ අය විසින් රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කිරීම සහ මේ විශාල වංචා ප්‍රමාණයකට ඉඩකඩ ලබා දීම පිළිබඳ නරක ආදර්ශයක් සැපීම වැළැක්වීම සඳහා අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අකුරටම ගැනීම සඳහා අපි කටයුතු කරනවා.
හරි, බොහොම ස්තුතියි. උද්දික පතිරණ මැතිතුමා, තරුණ කටයුතු මැතිතුමාගේ ඇසීමට.
ක්‍රීඩා මැතිතුමා
උත්තර දෙනවා. ගරු කතානායකතුමනි, 2019 වර්ෂයේ පාපන්දු ක්‍රීඩාවට විශේෂ වශයෙන් ක්‍රීඩාපිටි ඉදි නොකළ අතර එම වර්ෂයේ මහජන ක්‍රීඩාපිටි සහ පාසල් ක්‍රීඩාපිටි සඳහා මුදල් වෙන්කර ඇත. ඒ අනුව එම ක්‍රීඩාපිටි පාපන්දු ක්‍රීඩාව සඳහාද යොදාගත හැකි බැවින් ඒ සඳහා වෙන් කළ මුදල රුපියල් මිලියන 171.7. තවද ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත පාපන්දු ක්‍රීඩා සංගමය වෙනුවෙන් රුපියල් මිලියන 7.7 මුදලක් ලබා දී ඇත. ඒ අනුව ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම වෙනුවෙන් ඍජුහා වක්‍ර වශයෙන් 2019 වර්ෂය සඳහා වෙන් කර ඇති මුළු මුදල රුපියල් මිලියන 179.4 ආ දෙක ක්‍රීඩා අමාත්‍යාංශය විසින් ඍජුව ක්‍රියාත්මක කරන ලද ව්‍යාපෘති යටතේ රජයේ පාසල් සඳහා රුපියල් මිලියන 104.8ක මුදලක් වෙන් කර ඇත. 3. පාසල් හැරගිය දරුවන් පාපන්දු ක්‍රීඩා හැකියාව වර්ධනය කිරීම සඳහා වෙන් කළ මුදල් රුපියල් මිලියන 51.5කි. ආ 1. ඔව් සියලු සැලසුම් හා ශ්‍රී ලංකා පාපන්දු සංගම හා පාසල් ක්‍රීඩා පාපන්දු සංගමය මගින් සකස් කරනු ලබයි. ඈ 1. ඔව් 2. ශ්‍රී ලංකා පාපන්දු සංගමය හා ඊට අනුබද්ධ අනෙකුත් සංගම්වල පරිපාලන සංවර්ධන කඩු ඍජුව අධීක්ෂණය සහ සම්බන්ධීකරණයේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කරයි. ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, මම තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යතුමාගෙන් අහන පළවෙනි ප්‍රශ්නේ, දැන් සාමාන්‍යයෙන් ලෝකයේ ක්‍රිකට් බොහොම ජනප්‍රියව තියෙන්නේ බ්‍රිතාන්‍ය සහ බ්‍රිතාන්‍ය යටත් විජිතයන් විදිහට තිබුණු රටවල් වලත් ඉන්පස්සේ ආපු රටවල් කීපයකත්. හැබැයි පාපන්දු ක්‍රීඩාව ලෝකයේ ඊට වඩා පැතිරුණු ක්‍රීඩාවක්. හැබැයි ඒ කාරණේදී අපි ලංකාව වශයෙන් ඉන්නේ පසුගාමී තත්ත්වයක. එතකොට පාසල් අතරත් ක්‍රිකට් බිග් මැච් තිබුණට පාපන්දු පිළිබඳ ඒ වගේ බිග් මැච් තියෙන්නේ හරි අඩුවේ. පාපන්දු සංස්කෘතිය ලංකාවේ මීට වඩා වැඩි දියුණු කරන්න පුළුවන් නම් ඒ හරහා එක පැත්තකින් ක්‍රීඩකයෝ ජාත්‍යන්තර කීර්තිය වගේම ඍජු සහ වක්‍ර රැකියාවත් විශාල ප්‍රමාණයෙන් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට ඔබතුමා යටතේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට පාපන්දු ක්‍රීඩාව ක්‍රිකට් හා නොදෙවෙනි ආකාරයට ඔසවන්න යම්කිසි දැක්මක් වැඩපිළිවෙලක් කෙටි කාලන මධ්‍ය කාලන සහ දිගු කාලන වශයෙන් තියෙනවා.
ගරු කථානායකතුමනි, මම හිතන්නේ ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ප්‍රමාණය ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමාණයට වඩා වැඩි. හැබැයි ලෝක ශ්‍රේණිගත පිළිවෙලින් වලදී අපි ඉන්නේ දැන් 206 වෙනි ස්ථානයේ. ලෝකේ 217ක් වගේ තමයි රටවල් සම්පූර්ණයෙන් පාපන්දු ක්‍රීඩා කරන්නේ. ඒකේ කම්පිටිටිව් ෆුට්බෝල් ගහන්නේ 206යි. ඉතින් අපි 206 වෙනි ආසියාවේ අපි අවසාන තැන ඉන්නේ. ඉතින් මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා අපි. මම දැන් ඔබතුමා සඳහන් කරා වගේ කෙටි කාලන මධ්‍ය සහ දිග කාලීන වශයෙන් මේ සඳහා සැලසුමක් අපි හදන්න ඕනේ. මම දැන් ප්‍රධානතම කාරණය තමයි මේ රටේ ක්‍රීඩාවේ මේ ව්‍යුහගත කිරීම, ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒකම තමයි ට්‍රේනින් වල විශාල ගැටලුවක් තියෙනවා සහ අපේ රටේ ගරු කථානායකතුමනි පාපන්දු ලීගයක් ගත්තම අපි සෙමි ප්‍රොෆෙෂනල් ලීගයක්වත් අපේ රටේ නැත. අර්ධ වෘත්තිමය වශයෙන් තියෙන ලීගයක්වත් අපේ රටේ නැහැ. ඉතින් මේ වසරේ ඉඳන් අපි අර්ධ වෘත්තිමය වශයෙන් තියෙන ලීග් එකක් සහ ප්‍රොෆෙෂනල් ලීග් එක කියන කාරණා දෙකම 2000 මේ වසරේ අපි ආරම්භ කරනවා. අපේ ජනවාරි මාසයේ අවසානයේ පුහුණු කටයුතු අපි ඒ සඳහා ආරම්භ කරනවා. ඒ වගේම තමයි ලෝක කුසලානේ සිලෙක්ෂන් තරගාවලියට අපි සම්බන්ධ වෙනවා. එය ලංකාවෙත් කොරියානු රාජ්‍යත් දෙක ක්‍රීඩා කරන තරගාවලිය ලංකාවේ පවත්වන බලාපොරොත්තු වෙනවා. මේ පාපන්දු ක්‍රීඩාව දියුණු කළ යුතුයි සහ ඒ සඳහා දිගු කාලන සැලැස්මක් එක්ක අපි කටයුතු කරන්න ඕනේ. ඉතින් පාපන්දු ක්‍රීඩාව ඔබතුමා සඳහන් කරාවයි ගරු මන්ත්‍රීතුමනි, ලංකාවේ ඉතාමත් ජනප්‍රිය ක්‍රීඩාවක්. හැබැයි අවාසනාවකට ඒ සඳහා අනුග්‍රහය සහ සැලසුම් සහගත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙලා නැහැ. හැබැයි ඊළඟ අවුරුදු 5 තුළ අපි ඉලක්ක සහගත වැඩපිළිවෙළක් අපි යනවා. අපේ ඉලක්කයක් තියෙනවා ලංකාවේ පාපන්දු කරන ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව මිලියන 2ක් දක්වා වැඩි කරන්නත්, ඒකම ලෝක ශ්‍රේණිගත කිරීම වල අවම වශයෙන් 150 දක්වා අපි පහළ හෙළන තත්ත්වයට යන්න. ඒ කෙටි කාලේ වැඩපිළිවෙළක් විදිහට 3 වෙනි පරම්පරාවේ ශ්‍රී ලාංකිකය ලෝකේ රටවල් වල ක්‍රීඩා කරනවා. ඉතින් අපි ඇයට ආරාධනා කරලා තියෙනවා අපේ රටට ඇවිල්ලා ක්‍රීඩා කරන්න අවකාශය ලබා ගන්න එන්න කියන කාරණය. මොකද ඒ අය මේ වෙනකොටත් යුරෝපයේ සහ රෝගී අනිත් රටවල් වල 2-3-4 යන ලීගයන්හි ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ. ඉතින් මේ ක්‍රීඩකයෝ ලංකාවට ආවම තමයි ගරු මන්ත්‍රීතුමනි අපේ ජාතික කණ්ඩායම එක පැත්තකින් ශක්තිමත් වෙනවා, වගේම අපේ දේශීය ක්‍රීඩකයන්ට අලුත් අත්දැකීමක් සහ පළපුරුද්දක් ලැබෙනවා. ඒ වගේම සෙමි ප්‍රොෆෙෂනල් තරගාවලිය අපි ආරම්භ කරන ප්‍රීමියර් සුපර් ලීග් එක, ඒ සුපර් ලීග් එක තුලත් සෙමි ප්‍රොෆෙෂනල් ප්ලේයර්ස්ලා අපේ රටට එනවා. ඉතින් ඒ තුල පුහුණුකරුව අපේ රටට එනවා. දැන්ටත් නාවික හමුදා ක්‍රීඩා සමාජයට ජපානයේ පළමු පෙළේ පුහුණුකරුවෙක් ලංකාවට ඇවිල්ලා තිනවා. ඒ වගේම සෙකන්ඩ් තර්ඩ් ටියර් එකේ ශ්‍රී ලංකන ක්‍රීඩකයෝ ලංකාවට ඇවිල්ලා තිනවා. ඒ තුල මම හිතන්නේ අපට ඉදිරි කාල සීමාව තුළ බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්. අවසාන වශයෙන් අපි වැඩපිළිවෙළක් පටන් ගන්නවා ෆුට්බෝල් ෆ්‍රයිඩේ කියලා. හැම සිකුරාදාම ලංකාවේ පාපන්දු ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන හැම සතියම ඔබතුමා දකින්න ඇති මාධ්‍ය සයිකල් සන්ඩේ කියලා කොළඹ මන්තිරුවක් වෙන් කරලා තියෙනවා. ශ්‍රී ලංකා පොලිසියත් ක්‍රීඩා අමාත්‍යාංශයත් එකතු වෙලා හැම ඉරිදා මහන්දය 4-7 දක්වා ඒ වැඩසටහන ඉරිදා දවසේ යනකොට අපි ෆුට්බෝල් ෆ්‍රයිඩේ කියලා වැඩපිළිවෙළක් හැම සිකුරාදාම ක්‍රියාත්මක කරනවා. ඉතින් මම හිතන්නේ ඉදිරි කාල සීමාව තුළ පාපන්දු ක්‍රීඩාවේ ජයග්‍රහණ කර අපට යන්න පුළුවන් කියලා විශ්වාස කරනවා.
ගරු කථානායකතුමනි, මම දෙවෙනි ප්‍රශ්නේ පළවෙනි ප්‍රශ්නේදී මම ඔබතුමාගෙන් ක්‍රිකට් වලට සාපේක්ෂව ඇහුවා. ලංකාවේ මේ මොහොත වෙනකොට ක්‍රිකට් පිළිබඳව තියෙන්නේ ඛේදනීය තත්ත්වයක්. ඔබතුමා දන්නවා IPL ගැන කතා කරත් මේ සියල්ල ගැන කතා කරනකොට එක පැත්තකින් මේක පිටිපස්සේ ඉතා නරක විදියට දේශපාලනික බලය පැතිරවීම, ඒ වගේම ඒ තුල කල්ලිවාදය, කට්ටිවාදය, ඒ වගේම සංගම් තුල සිදුවෙන මූල්‍ය සහ වංචා පිළිබඳ කාරණා, මේක මේ මේ ඊයේ පෙරේදා සමාජ මාධ්‍ය තුල වේගෙන් පැතිරුණා. පැරණි ක්‍රීඩකයන්ගේ පින්තූර දාලා ස්තුති අපි පුංචි කාලේ නැත්නම් අපි තරුණ කාලේ අපිව සතුටු කරාට. ඒකෙන් කියන්නේ දැන් ඉන්න අය එහෙම කරන්නේ නැහැ කියලා. ඒතකොට මේ චෝදනාවෙන් ඔබතුමාටත් ඔබතුමාගේ නිලධාරීන්ටත් ගැලවෙන්න පුළුවන් කමක් නැහැ. ඒ අතර කලමනාකරුවෝ ඉල්ලලස් වෙනවා, දූෂණ ගැන කතා කරනවා, හොර ගුහාවක් පිළිබඳව කතා කරනවා. දැන් ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආපෞසරයක් ඔසවලා තියන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය සහ මේ කමිටුවපත් කිරීම හරහා මොකද්ද ඔබතුමා අපේක්ෂා කරන්නේ?
ගරු කතානායකතුමනි, ක්‍රිකට් සම්බන්ධයෙන් ප්‍රශ්න අහලා තිබුණ නැතත් මම පිළිතුරක් දෙන්නම්. මොකද රටේ ජනතාවත් ඒ ගැන බලන් ඉන්න නිසා, විශේෂයෙන්ම ඔබතුමාට මතක් කරන්න ඕනේ, මම මාත් ඉවරය වෙලා මාස 5යි ක්‍රිකට් ක්‍රීඩාව වැටෙන්න පටන් අරන් අවුරුදු 5ක් වෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ ගරු කතානායකතුමනි විශාල පසුබෑමක් වෙලා තියෙනවා. ඒක පිළිබඳව අපි පිළිගන්න ඕනේ කාරණයක්. හැබැයි කෙසේ වෙතත් අපි ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන සාකච්ඡා කරලා පළක් වෙන්නේ නැහැ. අනාගතයේ අපි වැඩපිළිවෙලක් එක්ක ඉදිරියට යන්න ඕනේ කියන විශ්වාසය අපි ඉන්නවා. ඉතේ තුල අපි පැහැදිලිව ක්‍රිකට් පරිපාලනය සඳහා ඇඟිලි ගැසීම සඳහා දේශපාලන අධිකාරට කිසිසේත් අයිතියක් නැහැ ගරු කතානායකතුමනි. මොකද ඒක ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයක් සහ ICC regulations යටතේ තමයි ක්‍රිකට් පාලක මණ්ඩලය ක්‍රියාත්මක වෙන්නේ. ඒකම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇති කල්්‍යවාදයේ හෝ ක්‍රීඩාවේ ඇති ඒකාධිපතිත්වයේ හෝ මේ එකක් පිරිසක් අතර ක්‍රීඩාව තියෙනවා කියන කාරණය මේ ක්‍රිකට් වලට විතරක් ගරු මණ්ඩිතුමනි ආවෙනක එකක් නෙමෙයි, මේ හැම ක්‍රීඩාවෙම තියෙන චෝදනාවක්. ඉතින් මේ සඳහා තියෙන එකම විසඳුම තමයි ගරු කතානායකතුමනි ක්‍රීඩා පනත වෙනුවට, ද පැරණි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක්, අදට ගැළපෙන ක්‍රීඩා පනතක් අපේ රටට හඳුන්වා දෙන්න ඕනේ. ඒ සඳහා අපේ ගරු අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නීතිඥවරුන් සහ විෂයපතේට වෘත්තීමේ වශයෙන් වැදගත්කමක් තියෙන පිරිසක් එක්ක අපි කමිටුවක් පත් කරලා තියෙනවා. ඒ කමිටුව තුළ අලුත් ක්‍රීඩා පනත පිළිබඳව මේ වෙනකොට කෙටුම්පත් නීතිපති දෙපාර්තමේන්තුවත් දෙක අපි හදාගෙන යනවා. ඒ කෙටුම්පත් ඉදිරිපත් කළාට පස්සේ මෙතුමන්ලට පුළුවන් ඒ අදහස් ඉදිරිපත් කරන්න. ඒ වගේම ක්‍රිකට් කියන කාරණේ නැත්නම් ඇඩ්මිනිස්ට්‍රේෂන් නැත්නම් පරිපාලනය කියන එක කාරණයක්, ක්‍රිකට් කියන්නේ තව කාරණයක්. ඉතින් මේ කාරණා දෙක පටලවා ගත යුතු නැහැ. තේින්ද අපි ක්‍රීඩා මාත්‍යංශයත් මැදිහත් වෙලා ක්‍රිකට් පාලක මණ්ඩලයක සාකච්ඡා කරලා අරවින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ක්‍රිකට් පරිපාලන කමිටුවක් අපි ක්‍රිකට් ටෙක්නිකල් කමිටි එකක් දැම්ම ක්‍රිකට් කෑල දියුණු කරන්න. ඒ සඳහා රොෂාන් මහනා මහත්මයාත් කුමාර් සංගක්කාර මහත්මයාත් මුත්තෑ මුනිදරන් මහත්මයාත් ගේ ප්‍රධානත්වයෙන් ඒ කමිටුව තුළ අපි බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් කියන කෑල දියුණු කරන්න. මොකද ක්‍රිකට් කියන කෑල ගත්තම කරු කතානායක තිබුණ අපි අන්ඩර් 17 ඉඳන් පටන් ගන්න ඕනේ නැෂනල් ටීම් එක ඩිවලප් කරන්න ඕන. මොකද අන්ඩර් 19 වර්ල්ඩ් කප් එකක් තියෙනවා නම් අන්ඩර් 18 19 ළමයිගෙන් පටන් ගන්න වැඩක් නැහැ. මොකද වර්ල්ඩ් කප් එක තියෙන අවුරුදු දෙකකට සැරයක් නම් අන්ඩර් 17 වලින් අපි පටන් ගන්න ඕනේ. ඉතින් පාසල් මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩා උඩට ගෙනා වගේම පාසල් පුහුණු කරුවෝදී අපි බලන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපිට ටෙක්නිකල් වශයෙන් මැනේජර් කෙනෙක් වගේම අනිත් පැත්තෙන් ටෙක්නිකල් ඇස්පෙක්ට් එක හැන්ඩල් කරන්න පුළුවන් පිරිසක් මේකට පත් වෙන්න ඕනේ. ඒ සඳහා හොයලා බලන්නත් වැඩපිළිවෙල හදන්නත් ඒ කමිටුව අපි පත් කරලා දිනන අරවින්ද මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ අද හෙට ප්‍රතිඵල ලැබෙනවා කියන කාරණේ නම් මම විශ්වාස කරන්නේ නැහැ. මොකද මේ ඉන්ටර්නැෂනල් ප්ලේයර් කෙනෙක් හදන්න අවම වශයෙන් අවුරුදු 5ක් 6ක් යනවා කරු කතානායකතුමනි. ඉතින් අපි අද අන්ඩර් 13 ලෙවල් එකේ පටන් ගත්තොත් තමයි ඔය මම කියපු අන්ඩර් 19 නැෂනල් ටීම් එකට අවුරුදු 5කින් ක්‍රීඩකයෙක් නිර්මාණය කරගන්න පුළුවන්. අද අන්ඩර් 15 17 අතර ක්‍රීඩකයෙක් හැදුවොත් තමයි 20යි 23 20යි 26 වර්ල්ඩ් කප් එකට හරියන්න පුළුවන් තරුණ ක්‍රීඩකයෝ පිරිසක් අපට හදා ගන්න පුළුවන්. ඉතින් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල මේ කමිටුව විසින් ක්‍රියාත්මක කරනවා කරු මණ්ඩිතුමනි. අපිට ඔබතුමාලගෙන් අපි ඉල්ලන්නේ මේ ක්‍රීඩාව දේශපාලනය කරන්නේ නොකර ඉන්න ඕනේ අපි. ඉතින් ක්‍රීඩාව තුළට අපි දේශපාලනය ගේන්න හොඳ නැහැ. ඉතින් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කරමු කියන ආරාධනය කරනවා.
ඔස්සති රෝහණ බණ්ඩාර මැතිතුමා සෞඛ්‍ය මැතිතුමගේ ඇසීමට
අහනවා ගරු කතානායකතුමනි.
ගරු කතානායකතුමනි, අයන්න එක අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති උතුරුමැද පළාත් සභාව යටතේ පාලනය වන රෝහල් හා වෛද්‍ය මධ්‍යස්ථාන සංඛ්‍යාව 82කි. එම මධ්‍යස්ථානවල නාම ලේඛනය ඇමුණුම එක මගින් දන්වා ඇත. 82ක් තියෙන නිසා මන්ත්‍රීතුමා මම කියවන්නේ නැහැ. දෙක තුන එම එක් එක් මධ්‍යස්ථාන සඳහා අනුමත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් ඇමුණුම දෙක මගින් දක්වා ඇත. හතර එක් එක් මධ්‍යස්ථානවල මේ වන විට සේවයේ නියුතු වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව වෙන්වෙන් වශයෙන් ඇමුණුම් තුන මගින් දක්වා ඇත. ඊළඟට ආයන්න දැනට පශ්චාත් සීමාවාසික පුහුණුව අවසන් කර ඇති වෛද්‍ය නිලධාරීන්ට රාජ්‍ය සේවයේ පත්වීම ලබා දීමේ කටයුතු මාර්තු 31 වන දින මේ අවුරුද්ද 21 මාර්තු 31 දින ඇතුළත අවසන් කිරීමට සැලසුම් කර ඇත. එම පත්වීම මගින් උතුරුමැද පළාතේ සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින වෛද්‍ය නිලධාරී පුරප්පාඩු පිරවීමට හැකියාව ඇත. ඈන්න පැන නොනගී.
අගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ ගරු ඇමතුමිය, දැන් අපි මේ රටේ ලොකු අර්බුදයක් විදිහට පවත්වාගෙන ගිහපු කාරණයක් තමයි මේ භූම දානේද ආදානේද කියන කාරණේ. එතකොට මේක හරහා ඔබතුමියලා මම හිතනවා ජාතිකත්වය දේශපාලනය ගැන හිතන්නේ නැතුව මේක මොකක් හරි විද්‍යාත්මක පදනමක් තුල ඉඳලා මේකට මූණ දෙන්න ඇති. එහෙම නැහැ එහෙම තියෙන වෙලාවේ කැපිති අනුරාධපුර දිස්ත්‍රික්කයේ කැපිති කොල්ලෑව කියන නගරේ තියෙන රෝහලක්. ඒක කොවිඩ් සඳහා වෙන් කරගෙන ඉන්න ඔබතුමාලා ඒකේ මේනට කොරෝනා රෝගීන් කටයුතු කරගෙන මේ සඳහා ප්‍රතිකාර කිරීම කරගෙන යනවා. එතකොට මේ රෝහලෙන් පිට කරන ජලය ටික ගලාගෙන යන්නේ අසල්ලම තියෙන මීටර් 100ක් විතර පරතරයේ තියෙන තැනක ප්‍රාථමික විද්‍යාලය හරහා. දැන් මේනකොට පාසල් කටයුතු ආරම්භ කළා තියෙනවා. ප්‍රාථමික දරුවෝ ඉන්නේ. දරුවෝ මේ වතුර ටිකෙන් ඔරු පදින තැනට පවා වත් වෙලා තියෙනවා. එතකොට ඔබතුමියලා මේ සඳහා අවධානය යොමු වෙලා නැද්ද? නැත්නම් මේ පිළිබඳ දැනුවත් වෙලා නැද්ද? නැත්නම් මේකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ගය මොකද්ද? මේ සම්බන්ධ ඔබතුමියට
කතානායකතුමනි, මේ කොරෝනා නම් ජලය හරහා බෝ වෙන්නේ නැහැ, ශ්වසන හරහා බිඳිති මගින් බෝ වෙන රෝගයක්. හැබැයි ඒ රෝහල් පද්ධතියේ ඒ අපවිත්‍ර ජලය ගලාගෙන යනවනම් අවට තියෙන ඇලදොලවලට ඒක ගැටලුව. මොකද වෙන වෙන විස බීජ ගිහිල්ලා ජලය හරහා බෝ වෙන රෝග පාලනය වෙන්න පුළුවන්. ඒකෙන් අපිට බලලා අපි ඒ ගැටලුවට මැදිහත් වීමේ හැකියාව තියෙනවා.
මාගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ වෙන්නේ එමුතුමිය, අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගත්තාම රෝහල් වල ගිලන් රත තියෙනවා. හැබැයි ගිලන් රත තිබුණට ගිලන් රත වලට ඉන්නේ එක රියදුරෙක් පමණයි. හුඟක් වෙලාවට මේ රියදුරා නිවාඩු ගත්ත වෙලාව වෙනකොට මේ ගිලන් රතේ පදවන්න කෙනෙක් නැතු වෙනවා. ඒක අපේ දිස්ත්‍රික්කයේ වෛද්‍යවරයෙකුට ප්‍රශ්නෙකුත් වුණා මේ ගිලන් රතයක් පැදෙව්වා කියලා. ඉතින් එහෙම වෙලාවේ අපේ බේර ගන්න පුළුවන් රෝගීන් ගණනාවක් ගිලන් රතේ හරියාකාරව ක්‍රියාත්මක නොවීම නිසා මිය යන තැනට පත් වෙලා තියෙනවා. එකක් හොස්පිටල් එකට ඇතුල් කරාට පස්සේ අවදානම් සහිත රෝගියෙක් පුද්ගලික ප්‍රවාහනය කරන්නවත් බෑ. අනිත් එක 1990 ගිලන් රතයක් රෝහලක ඇතුළේ ඉන්න කෙනෙක් ගෙනියන්නවත් බෑ. එතකොට ඔබතුමියලා මේ ගිලන් රත රියදුරෙක් විශ්‍රාම යනකොට අහල පහල තියෙන රෝහලකින් ගෙන්න ගන්න එක තමයි දැනට තියෙන විකල්ප වෙලා තියෙන ගිලන් රතේ. නමුත් අර රෝහලේ තියෙන ගිලන් රතේ හරියාකාරව ක්‍රියා කර ගැනීම ක්‍රමයක් නැහැ. ඒ සඳහා මේ රියදුරෙක් නැහැ. ඒ නිසා මේකට ඒ කෙනෙක් මේ නිවාඩු ගන්නවා නම් ඒ වෙනුවෙන් පූල් එකක් පවත්වාගෙන ගිහිල්ලා එයා ඒක ආවරණය කරාට පස්සේ නිමාවුදු ලබා දීමේ ක්‍රමවේදය සකස් කරන්න පුළුවන්ද? නැත්නම් මේකට වෙන මොනවාක් හරි වැඩ පිළිලක් ඔබතුමාට සකස් කරන්න පුළුවන්ද?
ගරු කථානායකතුමනි, මං හිතන්නේ අපේ රෝහල් පද්ධතියේ කවදාවත් රියදුරෙක් නිවාඩු ගත්තා කියලා රෝගියෙක් මිය යන්න අපි ඉඩ තියන්නේ නැහැ. මොකද ඊළඟට ළඟම තියෙන රෝහලේ ගිලන් රතේ ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේ පළාත් සභාව හරහා අවට ග්‍රාමීය රෝහල් හැම එකම වගේ ගිලන් රත තියෙනවා. ඒ නිසා කිසිම වෙලාවක ගිලන් රත රියදුරෙක් නිවාඩු ගියා අසනීප වුණා කියලා එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඒ ගැන හුරප්පාඩු තියෙනවා නම් අපිට ඒ ගැන හොයලා බලන්න පුළුවන්. විශේෂයෙන් මේවා පළාත් සභාව යටතේ තමයි මේ බහුතරයක් ඒවා පාලනය වෙන්නේ. ඉතින් ඒ බඳවා ගැනීම කෙරෙන්න ඕන පළාත් සභාව හරහා. ඒ ගැන අපිට හොයලා බලන්න පුළුවන් නිශ්චිත තැනක් ගැන කිව්වා.
හරි, බොහොම ස්තුතියි මැතිණිය. ශාන්ත බණ්ඩාර මැතිතුමා
මහනාගර කතාන.
බුදු මෙහෙම වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. මම ප්‍රායෝගිකව අත්දකපු දෙයක් තමයි මම කිව්වේ. මේ මූණ දීලා හර්දාබාද රෝගීන් ඇතුළු විශාල පිරිසක් මිය යනවා රෝහලවල. මේ ළඟපාත අපේ අනුරාධපුරේ ගත්තාම ලොකු දිස්ත්‍රික්කයක්. ඒ දිස්ත්‍රික්කේ එහෙම ළඟින්කක් රෝහලකින් ගෙන්න ගන්න පුළුවන් වටපිටාවකින් තාම සීමිතයි. ඒකත් සමහරවල්ලා තව ලෙඩෙක් අරගෙන ගිහිල්ලා. ඒ නිසා මේ ගැටලුව ප්‍රායෝගික මූණ දීපු කාරණා උතුමේ ඔය විදිහට ඔකට මොයවරින්ද එපා. ඒක කාර්යය පිළිබඳව ඔබතුමිය සෞඛ්‍ය අංශත් එක්ක කතා කරලා උතුරු මැද පළාතේ මේකට කඩිනම් විසඳුමක් ලබා දෙන්න කියන එක ඔබතුමියගෙන් ඉල්ලා
සිටිනවා. හරි.
කථානායකතුමනි, ඔව්, එක මිනිස් මරණ 122 ගේ දිස්ත්‍රික්ක අනුව සකස් කළ මිනිස් මරණ වාර්තාව අමුණුම එක වශයෙන් අමුණා එවමි. ආ දෙක එක් ජීවිත හානියක් වෙනුවෙන් රුපියල් 55,00,000 මුදලක් හා හානියට පත් වූ පුද්ගලයාගෙන් යැපෙන්නන් සඳහා ගෙවනු ලැබේ. ආ තුන 2019 වර්ෂයේ දේපළ හානි සඳහා ගෙවා ඇති මුළු වන්දි මුදල රුපියල් මිලියන 75.12 කි. ආ හතර දිනෙන් දින උග්‍රවන වල අලි මිනිස් ගැටුම මර්ධනය කිරීම සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පහත් සඳහා වැඩපිළිවෙළ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. විදුලි වැට නඩත්තු කිරීම සහ නව විදුලි වැට ඉදි කිරීම, අලිවැඩි බෙදා හැරීම, ජන ජීවිතයේ පීඩාකාරී ලෙස හැසිරෙන වනාලීන් අල්ලා පුනරුත්ථාපනය කිරීම, වනාලී රැඳවුම් මධ්‍යස්ථායක් ඉදි කිරීම, දේපළ හා ජීවිත සඳහා වන්දි ලබා දීම, රංජු වශයෙන් සිටින වනාලී රක්ෂිත ප්‍රදේශ වෙත පළවා හැරීම, විදුලි වැට නඩත්තු කටයුතු සඳහා සිවිල් ආරක්ෂක බටින් යොදා ගැනීම, අවශ්‍ය ස්ථානවලට ගැලපෙන ආකාරයට අගල් සකස් කිරීම, එවැගේම ඩෝන කැමරා මගින් අලුත් තාක්ෂණයත් භාවිතා කරමින් ඔවුන් පළව හැරීම සඳහා කටයුතු කිරීම ඈ අදාළ නොවේ.
ගරු කතානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්නේ මම ස්තුතිවන්ත වෙනවා, විශේෂයෙන්ම ගරු ඇමතිතුමා මේ සම්බන්ධව විශාල උනන්දුවක් දක්වනවා අපි දන්නවා. නමුත් ගරු අමාත්‍යතුමනි, අපේ රටේ දැනට තියෙන දැවෙන ප්‍රශ්න වලින් ප්‍රධාන එකක් තමයි මේ අලිමිනිස් ගැටුම සම්බන්ධ ප්‍රශ්න. විශේෂයෙන්ම මා නියෝජනය කරන කුරුණෑය දිස්ත්‍රික්කයේ, ඒ වගේම අපි දන්නවා පුත්තලම, ඒ වගේම අනුරාධපුර, පොළොන්නරුව, ඊට පස්සේ අම්පාර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක ගණනාවක මේ ප්‍රශ්නේ තියෙනවා. ඒ වගේම හැමදාම පුවත් මවන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ජීවිත විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. ඒ නිසා මේ වගේ රටේ දැවෙන ප්‍රධානම ප්‍රශ්නයක් නිසා මේ වන අලි ප්‍රශ්නේ, එහෙම නැත්නම් අලිමිනිස් ගැටුම සම්බන්ධව විධිමත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න, ඇත්තරම දැන් ඔබතුමා යෝජනා කරපු ආකාරයට මගේ පෞද්ගලික හැඟීම වනජීවි දෙපාර්තමේන්තුවට පමණක් කවදාවත් මේ ප්‍රශ්නෙට උත්තරයක් හදන්න අමාරුයි. අමාත්‍යංශ ගණනාවකට එකතු වෙලා මේක කරන්න ඕන දෙයක්. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලනවා වගේම මම අහන්න කැමතියි මේ සම්බන්ධව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීමට අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්ද කියන කාරණය.
දැනට විශේෂයෙන් මේ පිළිබඳව සාකච්ඡා කරමින් යනවා. ඒ අතරතුරේදී වන සම්පත් හා වනජීවි අමාත්‍යාංශයත්, මහවැලි අමාත්‍යාංශයත්, කුලකර්ම අමාත්‍යාංශයත් ඒකබද්ධ වී වැඩසටහනක් යනවා. අලි මිනිස් ගැටුම පමණක් නෙවෙයි, අලි මිනිස් ශ්‍රීලා ගැටුම්, මිනිස් වල්ලූරුම් ගැටුම්, ඒ වගේම මොනරංගි ගැටුම්, මේ සියල්ල තියෙනවා. වගා හානි සිද්ධ වෙනවා. ඒ සඳහා වැඩපිළිවෙලක් සාකච්ඡා කරගෙන යනවා. එයා ඊට පරිබාහිරව අර ඩෝන කැමරා මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනක් ක්‍රියාත්මක කරන ගමන්ම වන ගම්මාන බිහිටවීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා දෙන්න සූදානම් වෙනවා. ඒත් ඊටත් අමතරව විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව පොලිසියත් සහභාගී කරගෙන ඒ කටයුතු කරන්න සූදානම් වෙනවා. තේරීම් කාරක සභාවක් අවශ්‍ය වුණොත් දාන්න සූදානම්.
මම විශේෂයෙන්ම ඉල්ලා සිටිනවා ගරු කතානායකතුමනි, මේ සම්බන්ධව තේරීම් කාරක සභාවක් පැවැත්වුවොත් මම හිතන්නේ මේ සම්බන්ධව නිලධාරීන් සහ විශේෂඥ විවිධ දැනුම් තියෙන අය ගෙනල්ලා සාකච්ඡා කරලා අපිට ලොකු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ වගේම ගරු කතානායකතුමනි, මම දෙවෙනි අතුරු ප්‍රශ්නේ හැටියට මේක වනජීවි දෙපාර්තමේන්තුවේ අපි මේ දිනවල මාධ්‍ය තුල විශේෂයෙන්ම විශාල කතාබහකට ලක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම දිසා වන අඩවි නිලධාරී තුමියක් වන දේවානි මහත්මිය මේ හුදකලා සටනක් ශාකයක් වෙනුවෙන් හුදකලා සටනක් ගෙනියනවා කියලා එක මාධ්‍ය තුල අද විශාල ප්‍රචාරණයකුත් ලබා දීලා තියෙනවා. ඉතින් මං කියන්නේ ඇත්තරම පරිසරයට ආදරය කරන ජාතිගරු ජනාධිපතිතුමා ඉදදී, ඒ වගේම අග්‍රාමාත්‍යතුමා ඉදදී, ඔබතුමා වගේ විශේෂ අමාත්‍යවරයෙක් ඉදදී, රාජ්‍ය අමාත්‍යවරයෙක් ඉදදී මෙතුමිය හුදකලා වෙන්න අවශ්‍ය නැහැ. විශේෂයෙන්ම ක්‍රොඩියා සිලකිනා කියන ශාකය, මේ ශාකය අපේ රටේ තියෙන විශේෂයෙන්ම අපි කවුරුත් දන්නා වෘක්ෂලතා, يعني වනසත්ව හා වෘක්ෂලතා ආඥාපනතේ 42 වගන්තියේ තිබෙන 8 උපලේඛනයේ ඇතුළත් ආරක්ෂිත ශාකයක් හැටියට නම් කරලා තියෙන ශාකයක්. ඉතින් ඒ නිසා මේ ශාකය බේරගන්න රාජ්‍ය නිලධාරීවරියක් තනියම හුදකලා සටනක් කරන්න අවශ්‍ය නැහැ. අපි රටක් හැටියට එහෙනම් මේ සම්බන්ධව අපි අවධානය යොමු කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ගරු ඇමතුමෙන් අහන්න කැමතියි, විශේෂයෙන්ම මේ ශාකය ආරක්ෂා කර ගැනීම සඳහා අමාත්‍යාංශ පැත්තෙන් මැදිහත් වීමක් කරන්න බැරි ඇයි කියලා.
ගරු කතානායකතුමනි, මේ විෂයපතය භාරව කාටද තියෙන්නේ, ඒ වගේම විෂය සඳහා කටයුතු කරන්නේ කොහොමද කියන ඒ නිලධාරිනිය දන්නේ නැතුව කටයුතු කරනවා. හුදකලා වුණු ඇය හුදකලා සටනක් ගෙනියනවා කියලා පෙන්වන්න උත්සාහ ගන්නවා. නමුත් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් මේ මොහොත වෙනකොට වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් අපේ අමාත්‍යාංශ දෙකේ ලේකම්වරු දෙන්නත් දැන් එතෙන්ට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අලුත් තාක්ෂණයත් එක්ක බද්ධ කරලා ගත හැකි ක්‍රියාමාර්ග ගන්න පුළුවන් නම් ඒ කාර්ය කරනවා. එසේ නොහැකි නම් විකල්ප දෙයක් අපි දෙන්න උත්සාහ ගන්නවා. ඒ නිසා පෞද්ගලිකව ප්‍රතිරූප ගොඩනගා ගැනීම සඳහා උම්මත්තකයක් උම්මත්තක විදියට කටයුතු කරන අය ඉන්නවා නැතුව නෙවෙයි. නමුත් මේ පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන්න අපි සූදානම්.
කොමිසුති වේලුකුමා මන්ත්‍රීතුමා ඇබිලි කර්මාන්තමත්තුමාගේ සිට.
ගරු කථානායකතුමනි මම ප්‍රශ්න අහනවා.
ගරු කථානායකතුමනි ප්‍රශ්නෙට පිළිතුර A1 1992 වසරේදී කළමනාකරණය සඳහා පමණක් තෝරාගත් පෞද්ගලික සමාගම් වෙත කළමනාකරණ ගිවිසුම් යටතේ මහ පරිමාණ වතු ලබා දී තිබූ අතර වර්ෂ 1995 පසුව පෞද්ගලිකකරණයේදී මෙම වතු 1987 අංක 23 දරන ආජ්‍ය සංස්ථාව ආණ්ඩුවට අයත් ව්‍යාපාර ආයතන පොදු සමාගම් වලට පරිවර්තනය කිරීමේ පනතනුව පිහිටුවන ලද පෞද්ගලික සමාගම් වෙත වසර 53ක කාලයක් සඳහා එනම් 2045 වර්ෂය දක්වා ජනතා වතු සංවර්ධන මණ්ඩලය රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් වතු පදන මත ගිවිසුම් යටතේ ලබා දී ඇත. 2. එවකට තෝරාගත් පෞද්ගලික සමාගම් 20ක් හා රාජ්‍ය සමාගම් 3ක් ලෙස රාජ්‍ය වතු බදු දී ඇත. අංක 3. මහා පරිමාණ වතු ලබා දුන් පෞද්ගලික සමාගම්වල කොටස් වෙළඳපොලේ පවතින අතර ඒ සිදුවන ක්‍රියාකාරකම් අනුව එම සමාගම්වල කොටස් හිමියන් හා කළමනාකාරීත්වය විටින් විට වෙනස් වී ඇතත් එම පෞද්ගලික සමාගම්වල බදු අයිතිය එම සමාගම් වෙතම තවදුරටත් පවතින අතර වටවල වැවිලි සමාගම යටතේ පැවති වතු 23න් හෙක්ටයාර් 7405ක ඉඩම් ප්‍රමාණයක් වතු 17ක් අලුතෙන් බිහි වූ 24 වන පෞද්ගලික වැවිලි සමාගම වන හැටන් වැවිලි සමාගම වෙත 2019 10 16 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් කළමනාකරණය හුවමාරු වී ඇත. A1 පෞද්ගලික වැවිලි සමාගම් අගලවත්ත වැවිලි සමාගම බලංගොඩ වැවිලි සමාගම ඇල්පිටිය වැවිලි සමාගම හොරණ වැවිලි සමාගම කෑගල්ල වැවිලි සමාගම කොටකල වැවිලි සමාගම මල්වත්ත වැලි වැවිලි සමාගම මතුරුට වැවිලි සමාගම පුස්සැල්ලාව වැවිලි සමාගම උඩුපුස්සැල්ලාව වැවිලි සමාගම ආගරපතන වැවිලි සමාගම බොගවන්තලාව වැවිලි සමාගම හපුගස්තැන්න වැවිලි සමාගම කහවත්ත වැවිලි සමාගම කැලණි වැලි වැවිලි සමාගම මඩොල්සිම වැවිලි සමාගම මාස්කෙලිය වැවිලි සමාගම නමුණුකුල වැවිලි සමාගම තලව කැලේ වැවිලි සමාගම සහ වටවල වැවිලි සමාගම පෞද්ගලික 20යි වැවිලි සමාගම රජයේ වැවිලි සමාගම මල්කඩුව වැවිලි සමාගම කුරුණෑගල වැවිලි සමාගම සහ හලාවත වැවිලි සමාගම සමස්තය 23යි. අංක 2 1992 වර්ෂයේ පැවති සමාගම් මේ දක්වා දෙසේම පවතින අතර වටවල වැවිලි සමාගම යටතේ පැවති වතු 23න් 17ක් අලුතෙන් බිහි වූ 24 වන වැවිලි සමාගම වන හැටන් වැවිලි සමාගම වෙත කළමනාකරණය හුවමාරු වී ඇත. A1 1992 වර්ෂයේ සිට බලපැවැත්වෙන පරිදි 1995-96 වර්ෂවලදී අත්සන් කරන ලද බදු ගිවිසුම්වල 4 වගන්තිය ප්‍රකාරව වැවිලි සමාගම් වෙත උපබදු දීමේ අයිතිය ලබා දී ඇත. ඒ අනුව තෙවන පාර්ශ්වයකට උපබදු දීමේ හැකියාව පවතී. එසේ උපබදු දීම සඳහා මෙම වතුවල ස්වර්ණමය කොටස් හිමිකරු වන මහා භාණ්ඩාගාරයේ පූර්ව ලිඛිත අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව වැවිලි සමාගම්වල කොටස් මේ සම්බන්ධයෙන් කටයුතු කළ හැක. උදාහරණයක් ලෙස බොගවන්තලා වැවිලි සමාගම යටතේ පැවති වතු 28න් හෙක්ටයාර් 7761ක ඉඩම් ප්‍රමාණයක් සහිත වතු 13ක් ලලාන් රබර් පුද්ගලික සමාගම් වෙත 2009/11/11 දින අමාත්‍ය මණ්ඩල තීරණයෙන් උක්ත අනුමැතියට අනුකූලව ලබා දී ඇත. 2-1 පිළිතුරෙහි මෙයට අදාළ වේ. ඈ අදාළ නොවේ.
ගරු කථානායකතුමනි මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය ගරු ඇමතිතුමනි පසුගියදා වතු කම්කරුවන්ගේ පඩි පාලක සභාව හරහා මූලික වැටුම 900කුත් ඒ වගේම අයවැය ඒ දීමනාව ඇටියට 100කුත් එකතු කරලා රුපියල් 1000ක් ලබා දීම පිළිබඳව තීරණයක් අරන් තියෙනවා. ඒ පිළිබඳව රජයේ දැක්වූ සහයෝගයට අපි ස්තුතිය පුද කරනවා. ඒ වගේම ඒ අවස්ථාවේදීම ආම්පුතුන්ගේ සංගමය එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එතකොට ඒ වගේම අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා දවස් 13ක් පමණයි වැඩ ලබා දෙන්නට පුළුවන් වෙන්නේ කියලා. දෛනික වැටුම 1000ක් වෙනකොට මාසික වැටුම 25000ක් ලබා දීමට හැකියාව පරිදි තමා මේ ඉලක්කයට අපි යන්න ඕනේ. ඒ පිළිබඳව මේ ඔබතුමාගේ අමාත්‍යාංශයේ ඒ ස්ථාවරය මොකක්ද කියන එක මම දැනගන්නට කැමතියි.
ගරු කථානායකතුමනි මේ සම්බන්ධයෙන් වතු සේවක සංගම් සහ ආම්පුතුන් අතර අවස්ථා කීපයකදී සාකච්ඡා පැවැත්තුමා. අපිට අවශ්‍ය වුණේ අත්‍තරම සාමූහික ගිවිසුම නැවත යථාවත් කොට පොදු එකඟතාවෙන් මේ රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දීමට. නමුත් වතු සමාගම් මේ පිළිබඳව සාධනීය ප්‍රතිචාර පළ නොකළ නිසාත් එකඟතාවයකට පැමිණ නොහැකි වූ නිසාත් තමයි කම්කරු ඇමතිවරයා හැටියට ගරු නිමල්සිරිපාලද සිල්ලා ඇමතුමා
පඩිපාලක සභාව හරහා එම තීන්දුව ගැනීමට කටයුතු කළේ. එහිදීම තීන්දුව අනුමත වෙලා තිබෙනවා. එය සති දෙකක කාලයකින් පසු විරෝධතා දැක්වීමට රිදීමෙන් පසු ගැසට් නිවේදනයක් යටතේ පළ කරනවා. එහිදී රජයේ නීතියක් බවට පත් වුණා. එහිදී අදාළ වේතනය ලබා දීමට සිරු සමාගම් බැදී සිටිනවා. ඒට විරුද්ධ ඔවුන් ප්‍රකාශ කරන විවිධ මතවාදයන් අපි තහවුරුකම් දෙමින් සිටිනවා. හැබැයි අපි විශ්වාස කරනවා ඒ සමාගම් සියල්ලම වතු ජවංකාම්කරු ජනතාවට දැන් නෛතිකව බැඳී සිටින රුපියල් දහසක දීමනාව ලබා දෙන්නට ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ඉදිරියේදී විමසුම් කළා. සේවය සේවක දෙපක්ෂයේ සමග මතුවෙන ගැටලු විසඳ ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය, ගරු ඇමතුමනි, දැන් වතු ශේත්‍රයේ 92 ඉඳලා අද අපි බලනකොට 50%කින් වගා කිරීමේ ඉඩම් අඩු වෙලා තියෙනවා. මේ වෙනකොට කතාබහ වෙනවා දලු කැඩීම සඳහා යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කර ගැනීමේ වැඩපිළිවෙලක් යනවා කියලා. එතකොට දැනටමත් අනතුරක් අඟවනවා අම්පුතුන්ගේ සංගමය මේ වැඩ ලබා දීමේ කාලය අඩු කරනවා කියලා. එතකොට සේවකයන්ගේ ඒ රස්සාව පිළිබඳ ආරක්ෂාව පිළිබඳව දැන් සේවය කරන ඒ සේවකයන්ගේ මේ අමාත්‍යාංශයේ ඇටියට දරන වගකීම මොකක්ද කියන එක මම දැනගන්නට කැමතියි.
සේවකයින්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රාජ්‍ය පෙනී සිටිනා වගේම ඔවුන්ගේ සේවා සුරක්ෂිතභාවය වෙනුවෙන් අපි අඛණ්ඩව කටයුතු කරනවා. වැවිලි සමාගම් ඉතිහාසයේ පුරාම තමුන්ට අවශ්‍ය පරිදි මේ කටයුතු කළමනාකරණය කරන බව පෙනෙනවා. ඒක යම් පමණකට පාලනය වෙලා තිබෙනවා සාමූහික ජීවිතය නිසා. නමුත් මේ අවස්ථාවේදී ඔවුන්ට පරිබාහිර රජයේ නියමයන්ට යටත්ව මේ කටයුතු කරන අතරේදී සේවකයින් අපහසුතාවයට පත්වන පරිදි කටයුතු කළොත් අපි ඒක නියාමනය කරන්න අවශ්‍ය ක්‍රමවේද සකස් කරනවා. විශේෂයෙන්ම භාවිතා නොකරන ඉඩම් පිළිබඳවත් රජ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා. වඩාත් ඵලදායී ලෙස මේ කටයුතු කළමනාකරණය කරගැති ආකාරය පිළිබඳව විශේෂයෙන්ම ඔබතුමා දන්නා පරිදි අපි අවුට්ග්‍රෝව සිස්ටම් එකක්, එහෙම නැත්නම් මේ වතු ජනතාවටම කොටස් හිමිකාරීත්ව හෝ එහි ලාභාංශ ලබාගත හැකි ක්‍රමවේදයක් දීර්ඝකාලීනව සකස් කරන්න අපි උපරිම උත්සාහ ගන්නවා.
Thank you very much. Honorable Sivanyanam Siri Taran. සෞඛ්‍යමතුමනි.
ගරු කතානායකතුමනි, අයන්න එක අනලිතී රෝහලේ අනුමත සේවක සංඛ්‍යාව 5 දක්වා ඇත. වෛද්‍ය නිලධාරී අනුමත සංඛ්‍යාව 2, දන්ත ශල්‍ය වෛද්‍ය 1, පවුල් සෞඛ්‍ය 1, ඖෂධ සංයෝජක 1, රියදුරු 1, උපස්ථායක 6, සහායක කනිෂ්ඨ 6, සහායක සාමාන්‍ය 2. 2, අනලිතී රෝහලේ පශ්චාත් සීමාවාසික පත්වීම යටතේ පත්කරනු ලැබූ නවක වෛද්‍ය නිලධාරියා පශ්චාත් උපාධි වෛද්‍ය ආයතන වෙත අධ්‍යයන කටයුතු සඳහා මුදාහරණ ලැබ ඇත. කෙසේ වෙතත් 2021-2015 දින ලබා දීමට නියමිත පශ්චාත් සීමාවාසික වෛද්‍ය නිලධාරි පත්වීම ලබා දීමේදී නවක වෛද්‍ය නිලධාරියෙකු අනලිතී රෝහලට අනුයුක්ත කිරීමට යොදා ඇත. 3, කොන්ත්‍රාත් පදනම මත ලියාපදිංචි වෛද්‍ය නිලධාරියෙකු දැනට සේවය සපයනු ලබයි. 4, පැන නොනගි.
கௌரவ அமைச்சரவர்களே, என்னுடைய முதலாவது கேள்வி மிக முக்கியமாக, இது ஒரு இலங்கையில் இருக்கின்ற கடல் கடந்த தீவுகளில் ஒரு தீவு, அனலதீவு. இங்கே வாழுகின்ற மக்களுக்கு நீங்கள் சொன்ன பதவி அணியின் அடிப்படையில் வைத்தியர், பல் வைத்தியர், ஏனைய பதவி அணிகள் அங்கு பல ஆண்டுகளாக நிரப்பப்படாமல் இருக்கின்றன. இப்பொழுது கூட நீங்கள் சொல்லுகின்ற விடயம் கல்விக்காக அவர் சென்றிருக்கிறார் என்பதல்ல, அங்கு நியமிக்கப்படவில்லை, யாரும் அங்கு செல்வதில்லை. நெடுந்தீவு, அனலதீவு, எழுபதீவு, நைனாதீவு போன்ற இடங்களுக்கு வைத்தியர்கள் நியமிக்கப்படுவதும் இல்லை, அவ்வாறு அனுப்புவதற்கான ஒரு கடும் முயற்சிகள் மேற்கொள்ளப்படுவதில்லை. ஆகவே இந்த பதவி அணியினருடைய செயல்பாடுகள், நீங்கள் சொல்லுவது போல இந்த பதவி அணியினுடைய செயல்பாட்டில் இந்த வைத்தியர்களுடைய சேவை அந்த கடல் கடந்த தீவான அன்னதீவுக்கு மிக அத்தியாவசியமானது. இதற்கான தங்களுடைய துரிதமான நடவடிக்கை என்ன?
கதாநாயகத்துமணி, மம சந்தகம் கலாவாகே பஷாத் சீமாவாசிக பத்தியம் டிக்க லபலதேனவா மே மாசே தொட்டே ඒ පත්වීමේදී මේ රෝහලටත් වෛද්‍යවරයෙක් අනුයුක්ත කරන්න කටයුතු කරනවා.
ගෞරව அமைச்சரவர்களே, இந்த தீவுகளில் கடல் கடந்த தீவுகளிலே பணியாற்றுகின்ற வைத்தியர்கள், தாதியர்கள், சுகாதார உத்தியோகத்தர்களுக்கு நீங்கள் ஒரு விசேட கொடுப்பனவை வழங்க முடியுமா? ஒரு இன்சென்டிவ் கட்டாயமாக அவர்கள் யாழ்ப்பாணத்தில் இருந்து புறப்பட்டால் அவர்கள் 4-5 பஸ் எடுத்து ஒரு கடல் வழி பயணத்தை கடந்துதான் அந்த இடங்களில் சென்று அவர்கள் தங்களுடைய பணியை ஆற்றுகிறார்கள். அதனை விட அந்த இடங்களிலே அவர்கள் இருக்க வேண்டி வந்தால் கூட அவருடைய சம்பளங்கள் அவர்களுக்கு போதாத நிலைமையிலே காணப்படுகிறது. அவை அந்த இடங்களுக்கு வைத்தியர்கள், தாதியர்கள், ஏனைய சுகாதார உத்தியோகத்தர்கள் செல்வதற்கான ஒரு ஊக்குவிப்பை வழங்கக்கூடிய வகையில், அவர்களை மோட்டிவேட் பண்ணக்கூடிய வகையில் நீங்கள் ஒரு இன்சென்டிவை அவர்களுக்கு வழங்குவதற்கான முயற்சியை மேற்கொள்ள முடியுமா?
கதாநாயகத்துமே மிக பலாத் சபாவட்ட உத்தரு பலாத் சபாவட்ட ஐதி ரோஹலா இது சௌக்கிய பிரதிபத்தியாக்தியனோ கேவன பிரவாண தீமனா ஏயும் பரிபாஹிரவ மம ஹிதானே நே எம கெவிமா கரான பொலுவான் கேள சமஹர ரோஹத்தினோ துஷ்கர சமஹர ஏவாய்த்தா பசுவின் லங்காவென்ன பொலுவா இது ஏனிசா மிக சங்கலனையாக்தியனே லங்க ரோஹலா கிளபுனா கேள ஏ லபின தீமனாவல அதிகாலவல வெடியுமாக்கு வேண்டே நே இனிசா விசேஷத்துவக் மகிதான் கரான ஜனட பவத்தின நீதி ரீதி அடுத்து பெரிய ஹபாய் பலாத் சபாவட்ட யாம் கிசி கிரமவேதையா விசேஷித்த வகைமா கண்ண புலுவாங் கேல மம ஹிதன.
ஹாய், தேங்க் யூ வெரி மச். ஹொனரபிள் இஷாக் ரஹ்மான். எஸ் மிஸ்டர் ஸ்ரீதரன், வாட் இஸ் இட்?
கௌரவ அமைச்சர் அவர்களே, நான் கேட்பது என்னென்றால், இப்ப மாகாண சபைக்கு கீழே இந்த வைத்தியசாலைகள் இருந்தாலும் வைத்தியர்களை நியமிப்பது நீங்கள் மத்திய அமைச்சர் தான், அங்கவே அதிகாரம் அவர்களுக்கு இல்லை. அப்படி என்றால் முழுமையான அதிகாரத்தை மாகாணத்துக்கு வழங்கி இருந்தால் மாகாணத்தால் ஏதாவது நிதி செய்ய முடியும். ஆகவே இது ஒரு, நீங்கள் மாகாணத்துக்கு அதிகாரமும் இல்லாமல் வைத்தியர்களையும் அவர்கள் நியமிக்க முடியாமல் கொடுப்பனவும் செய்ய முடியாது. அவர் நீங்கள் இதிலே ஒரு ஒரு மத்திய அமைச்சர் தானே நியமிக்கிறீர்கள், உங்களுடைய பக்கத்தில் இதுக்கான சரியான ஒரு விடை இருக்க வேண்டும் அல்லவா?
ගරු කතානායකතුමනි, මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමා මං කියපු පැහැදිලි කිරීම හරියට වටහ ගන්න නැහැ. පත් කිරීම සම්බන්ධව ගැටලුවක් නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සීමාවාසික පත්වීම් පශ්චාත් සීමාවාසික පත්වීම් දෙනකොට වෛද්‍යවරයෙක් ලබා දෙනවා. හැබැයි දීමනා සම්බන්ධයෙන් උත් රජයේ ප්‍රතිපත්තියක් තියෙනවා. ඒ ප්‍රතිපත්ති මාලාව තුළ තමයි අපිට කටයුතු කරන්න වෙන්නේ. හැබැයි ඊට පරිබාහිරව යමක් වෙනවනේ පළාත් සභාව හරහා විශේෂ තීන්දුවක් අරගෙන කරන්න පුළුවන් කියන එක බව තමයි කිව්වේ මම මේ දීමනා සම්බන්ධව.
Okay, thank you very much. Honorable Ishak Rahman.
Ahano kathanayakathumani.
Garu kathanayakathumani, Ishak mantumage prashnayata suma sati deka kalayak illasi.
Honorable Rasamanikam.
Ahano kathanayakathumani.
ஒரு கதாநாயகத்துமணி, பிலித்துற எக்க பிரச்சனை எக்கத்த ஓ ஆ எக்க பிலித்துற கிராமிய வாவு பந்தாக குண்டுத்தாப்பனை அடுத்தே தியாஸ் விஷய விஷயக்கிட்டு விஷய விஷயத்துல தாக்கா காலயத்துல எக் எக் பிராதேசிய சம்பந்திகரண கமிட்டுவாரா டிஸ்ட்ரிக்ட் சம்பர்தன கமிட்டு நிர்தேஷ் பதனம்ப ප්‍රජා සහභාගීත්ව වේශයක් ඔස්සේ මෙම මෙව ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරනු ඇත. දෙක, විෂය විෂයක යන්නේ තුනක පිළිතුර මහවාරි මාර්ග දෙකක් සහ කුඩා වැව් අමුණු 13ක් සදා මේ වන විට දිස්ත්‍රික් සම්බර්ධන කමිටු එකකතාවය ලැබී ඇත. ඈ අදාළ නොවේ.
අමතුම මේ මේ ප්‍රොජෙක්ට් ඇතුළත, ඔබතුමා කියපුවේ ප්‍රොජෙක්ට් ඇතුළත නවගිරි කියන ප්‍රොජෙක්ට් එකේ ඒකේ තියෙනවා රේඩියල් ගේට් එකක්. ඒ කියන්නේ ඉමර්ජන්සි ෆ්ලඩ් ගේට් එක අවශ්‍යතාවයක් තියෙනවා. මේ 2010 ඉඳන් මේ ෆ්ලඩ් ගේට් එකක් නැහැ. 10 සැරේ ගම් වතුරක් ආපු ගමන් මේ ෆ්ලඩ් ගේට්ස් නැති වුණාම ඒ ඒරියා එකම ෆ්ලඩ් වෙන්න පුළුවන්. ඒක නිසා මේ නවගිරි මේ කියන මේ ටැංක්, ඒ ටැංකේ 2010 ඉඳන් ඉල්ලීමක් කරපු දෙයක්, ඒකට තාම ලැබිලා නැහැ. ඒකට ඒක සකස්වා දෙන්න මේ එකක් තියෙනවා. මොකද ඒ ගම් වතුරත් එක්ක හැම අවුරුද්දෙම මඩකලපුව දිස්ත්‍රික්කයේ ගම් වතුරට යට වෙනවා. මේකට ප්‍රධාන හේතුව තමයි මඩකලපුව දිස්ත්‍රික්කයේ වැව් එකක්වත් හරියට ප්‍රතිසංස්කරණය කරලා නැහැ. දැන් උදාහරණයක් ඇරෙ ගත්තම අපේ බැටික්ලෝ බාමවුත් එකේ ඉඳන් ඒ තියෙන රිවර් එක වුණත් ගොඩක් ඩ්‍රෙජ් කරන්න තියෙනවා. මොකද එහෙම නැත්තම් ඒ අර රිවර් එක ගොඩක් සැලෝ නිසා ඒ ගම් වතුර හැම අවුරුද්දෙම ගම් වතුර එනවා. ඉතින් ගම් වතුර ආධාර දෙන්නයි ඉතින් හරි අමාරුයි ඒක. ඒක නිසා ඒක ඩ්‍රෙජ් කරලා නවගිරි එකයි මේකයි දෙකම ගම් වතුර එක්ක සම්බන්ධ දෙකක්. ඒ දෙක මේක ඇතුලේ තියෙනවද ඔබතුමා?
ඔබතුමා මම පැහැදිලිව අහපු නැති නිසා ඒකට උත්තර දෙන්න බෑ. මම මේ ගැන බලන්න. නවගිරි එකයි අනිත් එක මොකක්ද?
අනිතක මේ බැටික්ලෝ රිවර් එකේ අර බාමවුත් එක තියෙන එකන්නේ අර මේ ෆ්ලඩ්ස් එනක වෙලාවට ඇරෙන්නේ. ඉතින් එතකොට මේකේ අර ගම් වතුර කාල බැස්ස ගැඹුරු මදි නිසා ටක් ගාල මේ ෆ්ලඩ් වෙනවා පොඩි වැස්සකටත් බැටික්ලෝ. ඉතින් අර ෆ්ලඩ් ඒක බාමවුත් එක හරියේ මේ ඩ්‍රෙජ් කරා නම් ඒක ගැට්ලුවක් නෑ. මගේ දෙවෙනි ප්‍රශ්නේ තමයි අමතුමා රූගම් ප්‍රොජෙක්ට් එක. ඒ කියන්නේ රූගම් ප්‍රොජෙක්ට් එකේ ඒකේ කැපැසිටි එක 58 MCM වලට තමයි ප්ලෑන් කරලා තියෙන්නේ. දැන් කතාවක් තියෙනවා මේ පිට රටින් සල්ලි බොරෝ කරන්නේ නැති නිසා හරි ලෝන්ස් ගන්නෙත් නැහැ ඒව ගන්න නැති නිසා මේ ප්‍රොජෙක්ට් එක බැන්ඩන් කරනවා කියලා. ඇත්තටම මේක බැන්ඩන් කරන්නත් හොඳ නැහැ. මේක 90 MCM කැපැසිටි තමයි ඒ පබ්ලිකුත් ඉල්ලන්නේ අපිත් ඉල්ලන්නේ. මොකද එහෙම නැත්තම් මේ ප්‍රොජෙක්ට් එක ඉතාමත් මදි ඒකේ සාර්ථකත්වය. මොකද මේ ප්‍රොජෙක්ට් එක කරන්න පුළුවන් නම් අක්කර 15,000කුත් 20,000කුත් අතර ඒකස් ප්‍රමාණයක යල සහ මහ කියන කන්න දෙකේම වැවිලි කරන්න පුළුවන්. ඊට අමතරව ඒකේ ෆිෂරිස් ඉන්ඩස්ට්‍රි එකත් ඩිවලප් කරන්න පුළුවන්. හැබැයි දැන්ට ඒක අර මුන්දින ආරු කියන ඒ රිවර් එකෙන් බ්ලොක් කරලා තමයි මේ ප්‍රොජෙක්ට් එක කරන්න ඕනේ. දැනට ඒකෙන් සිදු වෙන්නේ මුන්දින ආරු කියන රිවර් එකෙන් වැලි මේ ඉලීගලි ගන්න එක අර මේ වගේ මේ ප්‍රොජෙක්ට් එක ගැන මොකද්ද වෙන්නේ කියලා තාම අපිට විසඳුමක් නැහැ. ඇත්තටම මේ වගේ ප්‍රොජෙක්ට්ස් ගැන මේ උනන්දු වෙන එක හොඳයි. අපේ අර පොතවිල්ට පොලිගන්ඩි වගේ ප්‍රොටෙස්ට් වලට බාධා ඇති කරන මේ ට්‍රයි කරනකට වඩා
ඇයි රූගම් කංගා ද්‍රෝඩි ව්‍යාපාරය 2021 මේ අවුරුද්ද වැඩ පටන් ගන්නවා. ඊට අමතරව තමුන්නාන්සලාගේ දිස්ත්‍රික්කයේ වාහනේරි සහ වඩුමනේ මහවාරි මාර්ග පුනරුත්ථාපනයත් පටන් ගන්නවා. මේ දෙකත් එක්කම ඔක්කොම රූගම් එකත් කරනවා.
බොහොම ස්තුතියි. ස්ථාවර නියෝග 27-2 යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස විපක්ෂ
නායකතුමනි.
ඔව්
මගේ ප්‍රශ්නේ ප්‍රශ්න 11 මගේ ප්‍රශ්නේ කතානායකතුමනි. මගේ ප්‍රශ්නේ ප්‍රශ්න නම් 11 වෙනි ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ ඒක අහන්න.
කොයි තියෙන?
මේ තියෙන්නේ. න්‍යාය පුස්තකයේ තියෙන 11 වෙනි ප්‍රශ්නේ.
නෑ ප්‍රශ්න ඒ පිළිබඳ ප්‍රශ්නේ උදේ මේ කිරියල්ල විපක්ෂ නායකයෙක් තමයි කතා කරලා ඊළඟ සභාවට කල් තිබ්බා.
නෑ ඊළඟ සභාවට තියනවානේ. දැන් අද
ඔව් ඉෂත් රෞමන් මන්
බයික් දෙනවා අඩුයි ටිකක් අපිට. මේ කතානායකතුමනි දැන් අපේ මන්ත්‍රීතුමා මතුකරා වගේ අද න්‍යාය පුස්තකයේ මගේ ප්‍රශ්නයකුත් තිබුණා. එතකොට දැන් අද මේ න්‍යාය පත්‍රයේ අපේ ප්‍රශ්න ඇතුළත් කරලා නැහැ. මේ කාල වේලාව ප්‍රශ්නයක් තියෙන හින්දා ප්‍රශ්න පහක් අයින් කරලා තියෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. දැන් ඊයේ මට කතා කරා පාර්ලිමේන්තුවේ මේ පුස්තක මේ සෙක්ෂන් එකෙන්. ඒගොල්ලෝ මට කිව්වා මගේ මේ ප්‍රශ්නේ අද නැහැ. තව මාස දෙකකින් තමයි එන්නේ කියලා. ඒ කියන්නේ දැන් ප්‍රශ්නේ එන්න මාස 6ක් යනවා. දැන් මම ප්‍රශ්නේ බාර දීලා මාස 4කින් පස්සේ තමයි මේ ආවේ. එතකොට තව මාස දෙකක් දානවා කියන්නේ මාස 6ක්. එතකොට දැන් මම මේගොල්ලන්ට කිව්වා ඉඳගෙන. එතකොට මේක මාස දෙකක් කල් දාන්න එපා. දැන් අද අහන්න තිබුණ ප්‍රශ්නේ අද අහන්න බැරි නම් ඒක ඊළඟ පාර්ලිමේන්තු සැසිවාරයේ අපිට ඇතුළත් කරන්න ඕනේ.
අපි ඒක ඊළඟ වාරයේදී ගනිමු.
ඒක ඇතුළත් කරලා දෙන්න අපිට. මොකද නැත්තම් අපිට හරි අසාධාරණයක් වෙනවා. මාස 6ක් බලන් ඉන්න ඕනේ ප්‍රශ්නයක් අහන්න අපි. ප්‍රශ්න ඇති වෙයි එතකොට.
ඔව් හර්ෂලි සිල්ලමන්.
ඔව් බොහොම ස්තුතියි. ඒ ඒ ඒක තමයි මටත් මේ දුරකථනයේ
කතා කරලා කිව්වේ. අපි ඊළඟ වාරයේ මුල් මේකට දාන්නේ.